අද දවසේහි පින් ඇති ධර්ම දේශනා දායකත්වය ධර්ම ලබන්නේ ඉන්ද්‍රජිත් සම්පත් මහතා සහ එම මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් අරමුණු බවට පත්වන්නේ සිනුත් වාසිත පුතුණුවන්ගේ මාර්තු මාස 10 දිනට යෙදුණු 3 ජන්මදිනයේ උපන්දිනය වෙනුවෙන් ඒ පුංචි පුතුණුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය තුන්වන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා පුංචි පුතුණුවන්ට සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ වගේම සෙසිත පුතුණුවන්ට සහ සුපිපි දියණියට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ආයුර ආරෝග්‍ය සැප වර්ධනයෙන් කටයුතු කරන්න සද්ධර්මයේ ආශිර්වාදය තුනුවන්ගේ ආශිර්වාදය සැලසේවා යන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරි කරගෙන සේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තු වෙනවා දෙපාර්ශවයේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් ලබන්නට තුනුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා ආයුර ආරෝග්‍ය සැප වර්ධනයේ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් භවනා වැඩසටහනට සහභාගී වෙන සියලු දෙනාටම තුනුවන්ගේ ආශිර්වාදය රටවාසී ලෝකවාසී හැම දිනාටම සද්ධර්මයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාගේමත් ඒ ධර්මාභිලාෂයන් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ ධර්මානුශාසනා කුසලයේ හේතු වාසනා වේවා කියලා බොහෝ අරමුණු ඇතුව අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඉන්ද්‍රජිත් සම්පත් මහතා සහ එම මහත්මිය ඇතුළු එම පවුලේ පින්නතුන් දුවා දරුවන්ට සෙත් පතන්නටත් දෙමව්පියන්ට සෙත් පතන්නටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම සද්ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරන්නටත් ඒ හැම දිනාටම සියලු යහපත ප්‍රාර්ථනා කරන්නටත් ඒ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සිත් තුළ ඇති ඉෂ්ට සිද්ධ වේවා කියන උතුම් පැතුමෙන් පුණ්‍යානුමෝදනා කරනවා සාදු. දෛ සාදු 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 2024 වසරේ 3 මාසේ 17 භාවනා වැඩසටහන සුළු මොහොතක් සංසුන්ව තමගේ ආස්වාස ප්‍රාස්වාස දෙසට අවධානය යොමු කරගෙන තැම්පත්ව සිටින්න. තමගේ දෑතේ ඇඟිලි තුඩු එකිනෙකට තබාගෙන වන්දනා කරන ආකාරයෙන් ඇඟිලි තුඩු එකට තබාගෙන හේදී යවුව ඒ හස්ත මුද්‍රාව තමන්ගේ මොලේ සමබරතාවය ඇති කරන්න ඒ වගේම කල්පනා ශක්තිය සිහිය වර්ධනය කරන්න බොහෝම උපකාරක වෙන දෙයක්. ඒ නිසා තමයි එසේ කටයුතු කරන්න කියලා කියන්නේ. ආස්වාස ප්‍රාස්වාස ආනාපාන සතියට තමන්ගේ අවධානය යොමු කරගෙන සාදු. කවදත් පින්නතුනි ගැඹුරු දහමකට පරමාර්ථ දහමකට එදා අපි ධර්මයේ හොයන කාලේ හිටියෙත් ඒ තැන්වල බොහොම කීප දෙනයි. අද කාලේ ඉන්නෙත් බොහොම කීප දෙනයි. ඒකට හේතුව ඒ ධර්මයේ තේරෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒකට ගොඩාක් නුවණ වෙහෙස කරන්න ඕන. ලොකු කැපවීමක් කරන්න ඕන. සසර ලොකු දරා ගැනීමේ පාරමී බලයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් පින්නතුනේ මේ ගැඹුරු ධර්මයක් අධ්‍යයනය කරන්න මේ පුළුවන් කමක් නැහැ. දීසි පාසු කෙනෙකුට. ඒ වගේම ජීවිත අවබෝධය තියෙන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මනසින් අත්හරින ගුණයක් තියෙන්න ඕන. අත්හැරපු ගුණයක් තියෙන්න ඕන. සියල්ල අත්හැරපු. ඒ කියන්නේ සුබ දේවල් විතරක් නෙමෙයි අසුබ දේවලුත් අත්හරින්න ඕන. දෙයක් දිහා සුබව බලන එක විතරක් නෙමෙයි අපි අත්හරින්න ඕන අසුබව බලන එකත් අත්හරින්න ඕන. අනාත්මවාදය හෝ ආත්මවාදය කියන මේ දෙකම අත්හරින්න කියලා කියනවා. කාමසුඛල්ලිකානු යෝග අත්තකිලමතානු යෝග මේ දෙකම අත්හරින්න කියනවා. එහෙමනම් අපිට මේ ලෝකයේ දිහා අසුභ චින්තනයක් ගැට ගහ ගන්න අයිතියකුත් නැහැ. සුභයි කියලා චින්තනයක් ගැට ගහ ගන්න අයිතියකුත් නැහැ. ඒ දෙකම සංකප්ප රාගෝ. ඒ දෙකම සංකප්ප රාගය. ඒ දෙකෙන්ම සිද්ධ වෙන්නේ සංකල්ප. සංකල්ප ඇති කර ගැනීම. එවනම් මධ්‍යස්ත තැනකට නිසල තැනකට මනස පැමිණෙනවා. මේ සංකප්ප රාගය කියන එක අපෙන් දුරු කරනකොට. අනේ නිසල තැන මෛත්‍රී විහරණයට බොහෝම ළඟයි. අනේ මෛත්‍රී විහරණය ඒ මධ්‍යම ප්‍රතිපදාව භාවිතා බහුලීකත වශයෙන් වඩන්න ඕන දියුණු කරන්න ඕන. එතනදී සිදුවන ක්‍රියාවලිය තමයි ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන්ට විවේකයේ ලැබෙනවා. විවේකයේ ලැබෙනකොට අපි ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. නැත්තම් අපි කියනවා කාය විවේකය. ඊළඟට වෙනතුනේ දෙවෙනි කාරණේ හැටියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට විවේකය ලැබෙනවා. ඒකට අපි කියනවා චිත්ත විවේකය කියනවා. චේතෝ විමුක්තිය කියලත් කියනවා. වැඩි වෙරදරන්න උවමනා නැහැ. බොහොම සෞම්‍ය විදියට බිම තියෙන පුළුන් කෑල්ලක් ඇහිඳ ගන්නවා වගේ පරිස්සමින් ඉදි කැට්ටක් අහුලව ගන්නවා වගේ පරිස්සමින් ඇති කර ගන්න ඕන ලෝකෝත්තර ධර්මතාවයක් ඒක. කලබලයට කරන්න බෑ. බොහොම සෙවුම් කැටයමක් කරන කලාකරුවෙකු වගේ තමයි තමන්ගේ හිතේ
මේ මෛත්‍රී විහරණය මේ මධ්‍යම ප්‍රතිපදාව මතු කර ගන්න ඕන.
නිවැරදි ආකාරයෙන් මනසින් නුවණින් තමන්ගේ චිත්ත විවේකය මෛත්‍රී විහරණය තෝරගත්තොත් එතන අපට දක්නට ලැබෙන තව සුවිශේෂී අංගයක් තමයි නිර්වාණ ලක්ෂණ ඔබට දකින්න පුළුවන්. නිර්වාණ ලක්ෂණය නිර්වාණ ලක්ෂණය කියනකොටම මේ වචනේ ඇතුළම තියෙනවා. අතීතයට නොබැඳුණු, අනාගතයට නොබැඳුණු, වර්තමානයේ නොපිහිටි නොබැඳුණු, ඉඳුරන්ට නොබැඳුණු, ඇලුණු ගැටුණු සිත්වලට, පෙරලිකාර සිත්වලට, විෂම චිත්ත ස්වභාවයන් වලට නොබැඳුණු, නොගැටුණු, නොරැවටුණු, රැවටුනේ නැති සිතක් නිර්වාණ ලක්ෂණයක් දකින්න පුළුවන්. ආන්නේ නිර්වාණ ලක්ෂණයමයි භාවිතා බහුලී කතා. මුල් කාලෙදි ටිකක් අපහසුයි, බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා වගේ නගින නගිනේ බිමට වැටෙනවා. ඒ ටිකක් කාලයක් පුරුදු පුහුණු වුණු තේ තරම් ලේසි දෙයක් තවත් නැහැ. වචන වලට අගයන් දුන් නිසා වචන සමග ඇලීම් ගැටීම් ශබ්ද වලට අගයන් දුන් නිසා ශබ්ද සමග ඇලීම් ගැටීම් රූප වලට අගයන් දුන් නිසා ඇලීම් ගැටීම් අගයක් නොදුන්නා නම් හරි ඒක තමයි දහමේ පෙන්වන්නේ පින්තුනේ අනිත්‍යතාවය කියලා පෙන්වන්නේ අගයක් නැති බව අනාත්මයි කියන්නේ අගයක් නැති බව දුකයි කියන්නේ අගයක් නැති බව සංකල්ප වලට අපි අගයන් ලබා දුන්නාම ඒ සංකල්ප පහළ වුණාම ඒ සංකල්ප සමග ඇලෙනවා ගැටෙනවා බැඳෙනවා විපරිත වෙනවා චංචල වෙනවා අසංසුන් වෙනවා සංකල්ප වලට අගයක් නොදෙන්න ඕන අගයක් නොදීම තමයි අනිත්‍යතාවයේ පිහිටීම යනුවෙන් අදහස් කරන්නේ. අගයක් දුන්නොත් නිත්‍යයි කියලා අල්ලගන්නවා. ඒ අල්ලගෙන සුභවසුභ වශයෙන් විඳිනවා. දිවට අගයක් නොදීම නහයට අගයක් නොදීම කයට අගයක් නොදීම සිතට අගයක් නොදීම පුරුදු කරන කෙනාටමයි නිර්වාණ හෙවත් ඒ බැඳීම් රහිත මාර්ගය මුණ ගැහෙන්නේ බලන්න ඔබ සුළු අගයන් මහත් අගයන් වාදී වශයෙන් මේ කුමන හෝ තත්වයකට ලබා දී තිබෙනවා දැයි කියලා බලන්න එම තත්වය විසින් ඔබව චංචල කරනවා, කම්පනය කරනවා දකින්න. ඒවාට කිසිදු අගයක් නොදෙන සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචාව ඇති කරගන්න. හොඳයි, සාදු සාදු සාදු. සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයට පිවිසෙන බොහෝ දෙනා දැන් ඒ ධර්ම මාර්ගය කියන්නේ කුමක්ද, මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කුමක්ද, සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා හොඳට දැන හඳුනගෙන තියෙනවා. ඒ වගේම සමහර උදවිය අවබෝධ කරගෙනත් තියෙනවා. ඉතින් සාමූහික දේශනාවක් වන බැවින් ඒව නැවත නැවතත් සිහිපත් කරනවා. ඒ නිසා දහම තේරුම් ගත්තට පස්සේ සම්මා සතියෙන් කටයුතු කරන්නයි තියෙන්නේ. ඉතින් ධර්මයේ දියුණු වුණා කියලා තේරෙන්නේ තමන් වචනවල නැහැ. වචනවල නැහැ. ඔය වචනවල ඉදදී තමයි පිටිපස්ස කැඩිච්ච කඩියා වගේ හරේ දුවනෝ බනහන්න, මෙහෙ දුවනෝ බනහන්න, අතන දුවනෝ මෙතන දුවනෝ, ඔය ඔක්කොම වෙන්නේ අර වචනවල හිද්දී. අතන හරි ගැඹුරු, අතන හරි ගැඹුරු ධර්මයක්, හරි සරල ධර්මයක්, එක එක කතාව ඔය කී කියා යන්නේ වචනවල හිද්දී. ඒ වචන ටික නැති වුණාට පස්සේ, වචනවලින් එහාට ගියාට පස්සේ ලෝකෝත්තර සංවේදීතා තියෙන්නේ ඒගොල්ලන්ට. ලෝකයෙන් නතර සංවේදීතා, ඒ කියන්නේ ලෝකයෙන් නතර ස්පර්ශ කරලා තියෙනවා. ඔයත් ලෝකයෙන් නතර ස්පර්ශ කරලා තියෙනවද? ලෝකයෙන් නතර ස්පර්ශ කරා මොනවද දැනෙන්නේ? අපේ වෛද්‍යතුමිය කියන්න බලන්න මොනවද? එක වචනෙන් කියන්න ඕන. හා? එම ස්වභාවය? එකම ස්වභාවයක් දැනෙනවා. ලෝකයෙන් අතර ස්පර්ශ කරාම එකම ස්වභාවයක්. ඒක මොකද්ද කියලා ඉතින් අහගන්න ඕන වෙනම. අපේ ඊළඟ වෛද්‍යතුමිය වචනෙන් කියන්න බෑ. බලමු සාහිණහන්සේ දෙන්න හිතාගෙන දැනගෙන ඉන්න උත්තරේට සමාන උත්තරයක් එනවද බලමු. තාම ආවේ නැහැ. ලෝකෝත්තරත්වයේ ස්පර්ශ කරලා තියෙනවද? ලෝකෝත්තර සංවේදීතාවය ස්පර්ශ කරලා තියෙනවද? අපි දායකත්වයේ දරන සම්පත් මහත්මයා මොකද කියන්නේ? හා? නිහඬ බවක් දැනෙන ලෝකෝත්තරත්වයේ ස්පර්ශ කරාම නිහඬ බවක් දැනෙන. තව කියන අනිතයට උත්තර දෙන්න. මොනවද දැනෙන්නේ? ලෝකෝත්තරත්වයේ ස්පර්ශ කළාම දැනෙන එකම දේ තමයි නොදැනෙන බව. ඒක තමයි ආනන්ද හැඳුරුවන්ගේ උත්තරේ හැටියට තියෙන එක. කියන්නේ මා දක්නා පරිදි, මා අවබෝධ කර පරිදි. ඒකට අභියෝග කරන්න මොන හරි වචනයක් තියෙනවා නම් මට කියන්න ඕන. තේරුණාද? ඊට එහා එක පොඩ්ඩක් කියන්න කාට හරි තියෙනවා නම් කියන්න ඕන. ඒකට මම ඒක මට වඩා එහාද කියලා බලලා මම පිළිගන්න තියෙනවා පිළිගන්නවා. මොකද ලෝකෝත්තරත්වයේ ස්පර්ශ කළාම එහෙම නැත්තම් ලෝකෝත්තර සංවේදීතාවය. මේ වචන නැතුව අපිට කතා කරන්න බැරි නිසා අපි වචන වලට බැහැලා වචන හසුරුවන මේ කිසිම වචනයක ඇත්ත පිහිටන්නේ නැහැ. මේ වචන ආනන්ද හැඳුරුවන්ගේ තියෙන ඒ රටාවෙන් තේරුම් ගත්තොත් ඒගොල්ලන්ට ඒකේ අර්ථය තේරෙනවා. ඒ වචන වලින්ට බැහැලම ඔබ තේරුම් ගත්තොත් මේක තේරෙන්නේ නැහැ. ලෝකෝත්තර සංවේදීතාවේ ස්පර්ශ කළාම දැනෙන එකම දේ නොදැනෙන බව. තේරෙනා නේද? ඇයි නොදැනෙන බව කියන එක? ඒකේ තියෙන විද්‍යාත්මක බව Taman දැන් හොයලා බලන්න ඕන. විද්‍යාත්මක වෙන්න ඕන හැමදේම. ඇයි නොදැනෙන බවක් ස්පර්ශ වෙන්නේ? අපි සංඛාරයක් ස්පර්ශ කරේ නැති නිසා. ඉන්ද්‍රියක් ස්පර්ශ කරේ නැති නිසා. කාලය ස්පර්ශ කරේ නැති නිසා තමයි අපට එතනින් දැනෙන්නේ නොදැනෙන බව. හරිද? ඒක නේද වෙන්න ඕන. එතකොට සම්බුද්ධ වචනේට මේක ළඟ නැද්ද? ඈ? සමීප නැද්ද? ඈ? විකෘතිද? ඈ? එනිසා සියලු දෙනාම තේරුම් ගන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අවේදීත නිරෝධ සහගත ලක්ෂණ ධර්මය කියලා කියන්නේ. අවේදීතයි නේද? ඒතකොට අවේදීතයි කියන එකත් එක්ක අර නොදැනෙන කියන එක ගැලපෙනවද නැද්ද? ගැලපෙනවද? ආන්න. විඳිනව නම් දැනෙනවා, අවේදීත නම් දැනෙන්නේ නැහැ. එහෙනම් හරි. එහෙනම් ලෝකෝත්තරත්වයේ ස්පර්ශ කළාම ඒක ආනන්ද හාමුදුරුවන්ගේ වාක් විලාශය තුළ දේශනා කර සම්බුද්ධ වචනයට ගැලපෙනවා. ත්‍රිපිටකයට ගැලපෙනවා. චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා. පටිච්ච සමුප්පාදයට ගැළපෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට ගැළපෙන ගැළපෙන්නේ නැති ධර්මයක් මං කියන්නේ. එහෙම කිව්වොත් හොඳ නෑනේ, පෞසිද්ධ වෙනවා. එහෙමනු ධර්ම විකෘතියන්නේ. එහෙම හොඳ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංග මාර්ගයට, චතුරාර්ය සත්‍යයට, පටිච්ච සමුප්පාදයට ඒක ගැළපීමක් තියෙන්න ඕන කොහේ හරි. එතනින් එහා කතා කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ එච්චරයි. හරි. හැබැයි අපි පිළිගන්න ඕන අපිටම ප්‍රත්‍යක්ෂ වෙන මාර්ගවලින් මිස පරම්පරාවේ තියෙන නිසාවත්, ආනන්ද හාමුදුරුවෝ කිව්ව නිසාවත්, පොතපතේ තියෙන නිසාවත් කියලා අර පුහු මතවාදයට පත් වෙලා පිළිගැනීම් කරන්න හොඳ නෑ. තමන්ගේම චිත්ත ගවේෂණය තුළ තමන්ම තේරුම් ගන්න ඕන. ඉතින් මේ தත්ත්වේ පොඩ්ඩක් ස්පර්ශ කළා කියලා කිව්වහම, එහෙම නැත්නම් තේරුණහම එයා හිතනවා අංග සම්පූර්ණයි කියලා. ඒ තමයි පින්නතුන නීවරණ ධර්ම කියන්නේ ඒවා. උද්දච්ච කියලා එකකුත් එනවනේ නේ නීවරණවල. ඒ නිසාවෙන් අපි බොහෝම සැලකිලිමත් වෙන්න ඕන. දහම පොඩ්ඩක් ස්පර්ශ කළ පමණින් එයා මේ අංග සම්පූර්ණයි කියලා හිතන්න හොඳ නැහැ. ඈතින් ශ්‍රීපාද කන්ද දැක්කයි කියලා එයා කන්ද මුදුනට නැග්ග කෙනෙක් වෙන්නේ නැහැ නේ. ඒ නිසා ආර්ය ධර්මයේ ඈතින් පොඩ්ඩක් දැක්කයි කියන්නේ එයා ධර්මයේ දැක්කා පරිපූර්ණ වුණා කියන එක නෙමෙයි. දැන් ඉර ඈතින් දැක්කයි කියලා පිළිතුරේ අපි ඉරට ගියා වෙන්නේ නැහැ. සඳ ඈතින් දැක්කයි කියලා සඳට ගියා වෙන්නේ නැහැ. ඒ දැකීම කියන එක තුලම පරිපූර්ණත්වයක් නැහැ. දැකීම ගමම් මගට පහසුවක්. අවබෝධය සඳහා පහසුවක් දැකීම. එහෙම නැතුව ඒක පරිපූර්ණයි කියලා රැවටෙන්න හොඳ නැහැ. ඒ නිසා වෙන තමන්ගේ හිත පිළිබඳව හොඳ සැලකිල්ලෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. ඊළඟට දකින ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන, සිතට ගැළපෙන්න ඕන, යථා අවබෝධය කරගන්න ඕන. නුවණින් තේරුම් කරගත් ධර්මය ආත්ම පරිවර්තනයකින් අත්විඳින්න ඕන. පැහැදිලිනේ? ආත්ම පරිවර්තනයකින් අත්විඳින්න ඕන. නිවන් අවබෝධ කරගත්ත කෙනා පිනතුනේ රූප උපාදානයේ ඉන්නේ නැහැ. රූප අල්ලගෙන ඉන්නේ නැහැ. වේදනා උපාදානයේ ඉන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාවල් අල්ලගෙන නැහැ. සංඥා උපාදානයේ ඉන්නේ නැහැ. සංඥාවල් අල්ලගෙන නැහැ. සංකාර උපාදානයේ ඉන්නේ නැහැ. සංකාරවල් අල්ලගෙන නැහැ. එයාගේ හිත පිනතුනේ ස්වභාව දහමක් බවට පත් වෙනවා. සත්වෙක්, පුජ්‍යලෙක්, ආත්මයක් කියලා පිළිගන්න ලෝකයේ සත්වෙක්, පුජ්‍යලෙක්, ආත්මයක් නැති එකම සබාධහමක හටගත්තු සබාධහමක පැවැත්මක් තියෙන සබාධහමක මිලින වීමක් සිද්ධ වෙන්නේ. ඒකේ කවුරුවත් නැහැ, කෙනෙක් නැහැ. මොන සියල්ල අතහැරපු සිතේ ස්වභාවය මොනවද අතහැරියේ සියල්ල වශයෙන්? සියල්ල වශයෙන් අතහරින්න තියෙන්නේ මේ සංඥා ගොඩක්. ඇත්ත දෙයක් අතහරින්න නැහැ. අපේ ගොඩ සමහර උදවිය දෑතින් අතහරිනවා, හිතෙන් අතහරින්න ඉගෙන ගන්නේ නැහැ. සංඥාවෙන් අතහරින්න ඉගෙන ගන්න ඕන. වේදනාවෙන් අතහරින්න ඉගෙන ගන්න ඕන. වේදනාවයි නිෂ්පල. ඔය විඳීම් විඳවීම් නිසානේ පින්නතුනේ නොයෙකුත් ප්‍රචණ්ඩ තත්ත්වයන් වලට පෙළඹෙන්නේ මිනිස්සු. හිතේ තියෙන විඳවීම් එක. මානසික පීඩන කියලා කියන්නේ විඳවීම. ආවේග කියන්නේ විඳවීම. ආදරය කියන්නේ විඳවීමක්. වෛරය කියන්නේ විඳවීමක්. බැඳීම් කියන්නේ විඳවීමක්. වෙන්වීම කියන්නේ විඳවීමක්. දුප්පත්කම කියන්නේ විඳවීමක්. පෝසත්කම කියන්නේ විඳවීමක්. සමහර උදවිය පෝසත්කම විඳලා ඇති වුණාම දුප්පත්කම විඳින්න ආස හිතෙනවා. දුප්පත්කම විඳලා ඇති වුණාම පෝසත් වෙන්න විඳින්න ආස හිතෙනවා. සමහර උදවිය තියෙන විදියට තමන් දුප්පතුත් නෙමේ, තමන් පෝසතුත් නෙමේ, තමන් පණ්ඩිතත් නෙමේ, තමන් මෝඩත් නෙමේ, තමන් ඉහෙලත් නෙමේ, තමන් පහලත් නෙමේ. මක් නිසාද? තමා කියන කෙනෙක් මෙහි පැනවීමට නොහැකි බැවින්. ඔබ සිටින්නේ තමා කියන කෙනෙක් පනවාගෙනද කියලා බලන්න එක වැරදි තත්ත්වයක්. හොඳට පරීක්ෂා කරලා බලන්න මේ භාවනාව තුළ, මේ ධර්මයේ හැසිරීම ඇතුලේ පවා තමා කියන කෙනෙක් පනවාගෙනද සිටින්නේ කියලා හොඳ සිහිනුවණින් පරීක්ෂා කර බලන්න. රූප නැති ලෝකයක් නොවේ වැදගත් පිනතුනි. රූපෙට නොබැඳී සිටීම. වේදනා නැති ලෝකයක් නොවේ වේදනාවට නොබැඳී සිටීම. සිතිවිලි නැති ලෝකයක් නොවේ සිතිවිලි වලට නොබැඳී සිටීම. සත්වේ පුජ්‍යලයක් නැති ස්වභාවය නොවේ සත්ව පුජ්‍යල ස්වභාවයට නොබැඳී සිටීම. බැඳුනොත් තමයි මේ ප්‍රශ්න හැම දෙයක්ම. කොහමද නොබැඳී ඉන්න පුළුවන්කම තියෙන්නේ? මේ සිතිවිල්ලිය ඇතුළත ඇත්තක් වශයෙන් රැවටෙන්නේ මායාවකට කියලා තේරුම් ගත්තාම නොබැඳී ඉන්න පුළුවන්. ටීවී තිරයක අපිට දකින්න ලැබෙන්නේ මේ සිනමා සිත්තමක් කියලා අපි තේරුම් ගත්තාම එහි කම්පණය වෙන, චලනය වෙන දේවල් වලට අපිට පුළුවන් නොබැඳී ඉන්න. සමහර උදවිය මේ ටීවී එකේ උනත් දකින සිනමාව, චිත්‍රපටයේ තමාගේ ආත්මය කරගෙන බලනවා. අන්න ආත්මය කරගෙන බලනකොට මොකද වෙන්නේ? යා බය වෙනවා, තැති ගන්නවා, අඬනවා නේද? හූ කියනවා නේද? දැන් මැච් එකක් තියෙනවා, ක්‍රිකට් මැච් එකක්. ටීවී එකේ තියෙන එක කාටවත් අපි තනියෙන් හූ කිව්වයි කියලා වුණත් තේරෙන්නේ නැහැ. අප්පුඩි ගැව්වට, හිනා ගැව්වට කවුරුත් බලන් ඉන්න කෙනෙකුත් නැහැ. නමුත් ඒක ආත්මය කරගත්තාම බලන්න විඳින විඳවන විදිය. එහෙමනම් මේ තමා තුලක් තියෙන අභ්‍යන්තරේ ටීවී එකක්. ඒ ටීවී එකේ නොයෙකුත් සිතුවම් පහළ වෙනවා. ඒව ඉදිරියේ තර ටීවී එක ඉදිරිය වගේම අභ්‍යන්තරය තුල අභ්‍යන්තරිකව කම්පන චලනයන් ඇති වෙනවා. ඉතින් මෙන්න මේක මායාවක් බව, මිරිඟුවක් බව, නිෂ්පල දෙයක් බව, යථාර්ථයක් නොමැති දෙයක් බව තේරුම් ගන්න, වටහා ගන්නට. මේ ධර්මයේ තියෙන පින්නතුනි, මමත්වය කියනක බිඳහෙලන්න වෙරදරන අය. ඒ කියන්නේ මමත්වයට වඩා බලවත් අයට තමයි ධර්මය වැදගත් වෙන්නේ, ධර්මය ශ්‍රවණය කරන්න හැකියාව තියෙන්නේ. මමත්වයට පරාජ වෙච්ච අය ඉන්නෝනේ. කියන්නේ මමත්වයට යට වෙච්ච අය ඉන්නෝ. ඒගොල්ලන්ට ධර්මය ඇහෙනකොට පින්නතුනි තුවාලෙට ලුණු වතුර දානවා වගේ. මොකද හේතුව, ඒ ඇත්තන්ට මමත්වය පරයා මමත්වයේ පාලනය කරන්න, කන්ට්‍රෝල් කරන්න බැහැ. ඒගොල්ලෝ මමත්වයට යට වෙලා ඉන්නේ. එතකොට අර මමත්වයේ ධනවන ස්වરૂපයත් එක්ක බැඳිලා ඒ ඇත්තන්ට ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. හරියට පින්නතුන යම් කිසි තැනක දැන් අපි හිතමු හමුදා සේවයට කෙනෙක් යටත් වෙනවා. ඊට පස්සේ පුජ්‍යලයාගේ අභිමතයට මොකක්වත් කරන්න බලුවන්ද? බෑනේ. ඒ සේවයට යටත් වුණාම ඒ සේවයේ අනසකට තමයි කැමති වුණත් අකමැති වුණත් සිද්ධ වෙන්නේ. ඒ යටත් සේවකයාට. ඒ වගේම පිරිසිදු මමත්වයට යටත් වුණොත් කෙනෙකුට මොකද වෙන්නේ? අර මමත්වයේ කියන දේවල් කරන්න සිද්ධ වෙනවා. මං දැක්ක උදාහරණය හරි නේද? දැන් පොලිසිය නිලධාරියෙකුට හරි හමුදා නිලධාරියෙකුට හරි වටලන්න කිව්වම වටලනවා, වෙඩි තියන්න කිව්වම වෙඩි තියනවා, අල්ලන්න කිව්වම අල්ලනවා, අතාරින්න කිව්වම අතාරිනවා. එයාට මුකුත් කරන්න බෑ. තේරෙන්නේද? එහෙමනම් මේ ස්වාධීන සිතිවිලි ඇති නිදහස් සිතිවිලි ධාමයක් ඇති සිතට වඩා අවබෝධයේ ශක්තිමත් වුණු, ප්‍රඥාව ශක්තිමත් වුණු බලාත්මක පිරිසට කියන සිංහය, ආජානීය පුරුෂය. ආන්නේ පුරුෂයන්ට පුළුවන් මමත්වේන රටාව පරදන්න. ඉතින් ඒ නිසා මේ ධර්මයේ මිහිරිව කෙනෙක් අහගෙන ඉන්නවා නම් එයා ආජානීය පුරුෂයෙක්, මමත්වේ ඉක්මවා පැන නගින්න පුළුවන් ශක්තියක් තියෙන, මමත්වයට වඩා බලයක් නිර්මාණය කරමින් ඔබ ඉන්නවා. දැන් මමත්වේ පහු කරන්න නම් තියෙන්නේ, මමත්වේ යනවා නම් පැයට කිලෝමීටර් 1000ක වේගයක් ගන්නවා නම්, මම ඒ කාලේ තේරුම් ගත්ත දෙයක්. එහෙම වාහන වලින් තේරුම් ගත්තා, ගුවන් යානාවකින් වගේ තේරුම් ගත්තා. ඒ දේ, ඒ රොකට් එක හරි, ඒ ගුවන් යානය හරි, වාහනේ හරි පැයට කිලෝමීටර් 1000ක වේගයක් ගන්නවා නම්, පිරතුනේ පැයට කිලෝමීටර් 900ක වේගයක් ගත්තත් වැඩක් නැහැ, මදි. අරක පහු කරන්න බෑ. එහෙනම් මමත්වයේ වේගයට වඩා, මමත්වයේ බලාත්මක භාවයට වඩා, මමත්වයේ ශක්තියට වඩා 1100ක වේගයක් යොදන්න ඕන. ඒ වේගය කොහොමද හදාගන්නේ? ඒක ලෝකෝත්තර ශක්තිය වශයෙන්. එයි අවේදීත නිරෝධ සහගත නිර්වාණ ලක්ෂණ වලින් තමයි මේ වේගය හදාගන්න පින්නතුනේ. අකාලික වේගයක්. නිර්වාණය තුල පින්නතුනේ ආලෝකයේ අතික්‍රමණය කරන වේගයක් හදන්න පුළුවන්. නිර්වාණ වේගය තුල පමණයි. දැන් ලෝක විද්‍යාඥය හොයනෝනේ ආලෝක වේගයේ පරදවන වේගයක් කරන්න. ආලෝක වේගය කියන්නේ ඉරේ ඉඳලා අපේ මහ පොළොවට මිනිත්තු 4කින් වගේ එන්න පුළුවන් වේගයක් නේද? මිනිත්තු 4කින් 5කින් එන්න පුළුවන් වේගයක්. ඉතින් ආලෝක වේගයට වඩා වේගයක් නිර්මාණය කරන්න ලෝක උත්සාහ කරනවා. අන්න ආලෝකයට වේගයට වඩා උපරිම වේගයක් තියෙන මේ නිර්වාණ වේගය. වේගයේ උපරිමය නිශ්චලයි. කවුරුත් වෙනතුනේ මේ ලෙහෙසියෙන් ලෝකෙ කෙනෙක් නැහැ. මේ වචනේ තේරුම් ගත්ත උදුවිය මේ ලෝකෙ නැහැ. අඩුයි වේගයේ උපරිමය නිශ්චලයි. ඒ නිශ්චල තැනට ආවට පස්සේ ආද කියනවා නිර්වාණ භූමිය. නිර්වාණ භූමිය ස්පර්ශ කළා. වේගයේ උපරිමය නිශ්චලයි. ඒක වෙනතුරු බලන්න ඔළුවට දාලා මොන තරම් තේරුම් ගන්න වටහා ගන්න තියෙන අපහසු කාරණයක්ද කියලා ඒක එක පැත්තකින් බැලුවාම ඒක මොකද්ද නිශ්චලයි. නිශ්චලයි කියන්නේ වේගයක් නෙමෙයිනේ. ඒක වටහා ගන්න පිණිසුනේ සෑහෙන්න ඥාන ප්‍රභාවක් ඕනමයි. නැතුව තේරුම් ගන්න බෑ. ඉතින් මේ ලෝකෙ ගොඩාක් උදුවේ තමන්ගේ හිතට අහුවෙලා ඉද්දි, තමන්ගේ හිතට රැවටිලා ඉද්දි, ඉතින් ටික දෙනෙක් හරි ඒ හිතෙන් ගැලවිලා ඉන්නවනම් ලොකු දෙයක්, වටිනා දෙයක්. ඉතින් මේක තේරුම් ගන්න තියෙන ආධ්‍යාත්මිකෝ ඥානාන්විතව මේක තේරුම් අරගෙන මේ ස්වභාවය තුළ, මේ පරිසරය ඇතුළේ, ඔය කුඩුම්බිය ඇතුළේ කාටත් බොහොම හොඳින් ජීවත් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එයා දැකලා තමයි ජීවත් වෙන්නේ. දැනගෙන තමයි ජීවත් වෙන්නේ. පෙම් කරද්දි දන්නෝ ප්‍රේමයේ ස්වභාවය. වෛරය කරද්දි දන්නෝ වෛරයේ ස්වභාවය. පව් කරද්දි දන්නෝ පවේ ස්වභාවය. පින් කරද්දි දන්නෝ පිනේ ස්වභාවය. මුකුත් නොකර ඉන්න වෙලාවට දන්නෝ මුකුත් නොකර ඉන්න කේ ස්වභාවය. කාට වුණත් පැවතිද්දි පින්නතුනේ පව්පින් කියන ඒවා අඩු වැඩියෙන් සිද්ධ වෙනවා. වලක්වන්න බෑ. දැන් ඔයා ඔයත් යන පාර හරහා කඩිවැලක් දකිනවා. එච්චර ගියා කරන්නේ නැතුව යන්න වෙනවනේ. කඩිවැල නතර වෙනකන් ඉඳලා හරි කඩිවැල ගියාට පස්සේ යනකන් හරි කියලා එහෙම ඉන්නවද? ඉන්නේ නෑ යනවා. ඉතින් ඒක තමයි කියන්නේ පවුත් කෙරෙනවා කියන්නේ ඕකයි. මෙහි සත්වයේ පුජ්‍යලේ ඇද්ද නැද්ද? මොකද උත්තරේ? මොකද උත්තරේ කියන්න බලන්න. දැනගත්ත විදියට හරි කියන්න ඕන උත්තරේ. ආ නැත. තව තව මේ සත්වයේ පුජ්‍යලේ කැද්ද නැද්ද? තමන් ඉන්න ඕන තැන හොයාගන්න පුළුවන්. ඒ වගේම ඉන්න තැන හොයාගන්න පුළුවන්. මෙහි සත්‍යයේ පුජ්‍යලයක් නැහැ කියන පරමාර්ථයක් හෝ දැක්මක් හෝ දර්ශනයක් හෝ තිබ්බොත් එහෙම දැඩි විශ්වාසයක් හෝ මතවාදයක් හෝ තිබුණොත් එහෙම එයත් අදාළවන්නේ සත්තු පුජ්‍යල ගණයටමයි. පැහැදිලිනේ? ඔව්. ඒ අදාළ වෙන්නේ සත්තු පුජ්‍යල ගණයට. මෙහි සත්‍යයේ පුජ්‍යලයක් ඇත්තේද කියන්නත් බෑ නැත්තේද කියන්නත් බෑ. දැන් ඔය කෝසල සංයුත්තේ හරි ලස්සනට තියෙන බුදුහාමුදුරු මතු උපදීද නූපදීද. ඒ හැම අවස්ථාවකම සියලුම රහත් මෙහෙණින් වහන්සේලා රාතන් වහන්සේලා දීපු උත්තරේ බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර නැත කියලා. ඒක විශ්මිතයි. ඔය කපටිකම් අල්ලන්න වැඩ කරන එක්කෙනා තමයි මේ එහෙම ගොඩක් අය ඉඳලා දිනවා. කොසල් රජුරෝ මේ අහිතකට නෙමෙයි. නිකන් හරීම ටෙස්ටින් හැමතිස්සෙම පරීක්ෂණ කාර්යය. එක ප්‍රශ්නයක් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහලා ඒක ආයි යනවා සරියුත් හාමුදුරුවන්ගෙන් අහන්න යනවා. ආයි ඒක ගිහිලා රහත් තෙරණින් වහන්සේ කෙනෙක්ගෙන් අහනවා. ඔහොම වටේම අහගෙන ගිහිල්ලා ඉමීසරේ බුදුහාමුදුරුවත් හම්බෙන්න යනවානේ කොසල් රජතුමා. ගිහිල්ලා බුදුහාමුදුරුව ළඟත් කියනවා මේක ප්‍රශ්නේ මොහෙමද කියලා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ උත්තරෙත් ඒක වෙනවා. එතකොට මෙහාට පුදුම හිතෙනවා. මේක මහා පුදුම දෙයක්නේ. එකම උත්තරයක් පුජ්‍යලයෝ 10 දෙනෙක් එකට දෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න බෑනේ. ඒක පුදුම දෙයක්. එකම උත්තරයක් කොහොමද මේ දෙන්නේ කියලා. ඒක තමයි ආර්ය දර්ශනය. ඒක තමයි ආර්ය ධර්මය. දැන් වෙනතුරු මම දේශනයක් කරලා නතර කරන තැනින් පටන් ගන්න පුළුවන් ආර්ය ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට. එතන ඉඳලා දේශනය ගෙනියන්න පුළුවන්. මොකද හේතුව ඒ සියලු දෙනාගේම එකම ධාරාවක් තියෙන, එකම විශ්ව ධාරාවක්, ඥාන ධාරාවක් තියෙන, ලෝකෝත්තර ඥාන ධාරාවක් තියෙන. ඉතින් මේ ධර්මය අහන්න ලැබෙනවා නම් කෙනෙකුට පිනක්, අවබෝධ කරගන්න ලැබෙනවා නම් මහත්ඵල මහානිසංස පිනක්. මේ එක දේශනයකට සහභාගී වෙලා හදාගන්න හිත පින්නතුනේ කටින පින්කම් 100ක් කරනවට වඩා බලාත්මකයි, ශක්ති සම්පන්නයි. අවුරුදු ලක්ෂ කෝටි ගාණක් පින්නතුනේ එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ කුසල බලයෙන් සසර විඳින්න තිබුණු අපාදුක් නිවී යනවා. මෛත්‍රී විහරණය බුදුහාමුදුරු අගය කළේ බුද්ධාන්තරයක්, ඒ බුද්ධ කාලයක් පුරා, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයක් පුරාවට කරන උපස්ථානයකට වඩා, නොපිරිහෙලා කරන උපස්ථානයකට වඩා බලවත් කියලා. ඒ නිසා මේ හැම දේශනයක්ම විනෝතුනි බුද්ධ උපස්ථානයක් වගේ ආනුහස් ලැබෙන, ආනිසංස ලැබෙන අවස්ථාවක්. මේ ධර්මයේ තුලදී ඔබ අනේක වාරයක් ශ්‍රී සද්ධර්මයේ ස්පර්ශ කරනෝ, ඒ දහම්සුව වලතනෝ, ඒ දහම්සුව දැනගන්නෝ. ඒ කියන්නේ පින්තුන් බුද්ධ උපස්ථාන කරන මහා අනුහස් දරාගෙන තමයි සෑම කෙනෙක්ම පිටව යන්නේ. හැබැයි ඉතින් සිහිනුවණින් අහන්න ඕන. තේරුණා නේද? සිහිනුවණින් අහන්න ඕන. ඒ වුණාට බින්නතුනේ ගෙම්බෝ පවා ධර්මය අහගෙන ඉඳලා දිව්‍ය ලෝකේ උපදුණා. ඔය මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියලා ඉන්නේ. මේ කියන්නේ සිහිනුවණින් අහන්න නැති වුණත් ප්‍රශ්නෙකුත් නැහැ. අවදානෙන් අහන් හිටියා. හඬට අහන් හිටියා. මිහිරට අහන් හිටියා. හිතේ සුවපත් භාවයක් ඇති වුණා. එයා ගෙම්බෙක්ගේ හැඩයකින් දිව්‍ය ලෝකේ උපදිනවා. ගොඩක් අය හිතන්නේ මේ දිව්‍ය ලෝකවල උපදින්නේ මනුස්ස හැඩයෙන්ම කියලානේ. නෑ නෑ. මිනිස්සු මනුස්ස හැඩය ගන්න අතර සත්තු දිව්‍ය ලෝකෙ ඉපදුනහම සත්ත්ව හැඩයක් තමයි ගන්න. තේරුණාද? ඒක දැනගන්න හිටියේ නෑනේ නේ. ඔක්කොම හිටියේ කුමාරිකාවෝයි කුමාරවරු විතරයි ඉන්නේ කියලා. නෑ, සත්තුත් ඉන්නවා. දැන් අශ්වයේ දිව්‍ය ලෝකෙ ගියොත් අශ්ව හැඩයක් තියෙනවා. මොනරෙන් දිව්‍ය ලෝකෙ ගියොත් මොනරෙක්ගේ හැඩයක් තියෙනවා. ඇතෙක් දිව්‍ය ලෝකෙ ගියොත් ඇතෙක්ගේ හැඩයක් තියෙනවා. මනුෂ්‍ය දිව්‍ය ලෝකෙ ගියොත් මනුෂ්‍ය හැඩයක් තියෙනවා. දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? මේ හැමතැනම තියෙනවා. තමන්ගේ චිත්ත ස්වභාවය පාවෙමින් තියෙන එක. ඒ චිත්ත ස්වභාවයට හීනයක් වගේ භුක්ති විඳින්න පුළුවන්. ඒක ඇත්ත වගේ දැනෙනවද අපෝයෝ? දැන් හීන දකිනකොට ඇත්ත වගේ දැනෙන්නේ නැද්ද? ඒ වගේ තමයි ඇත්ත වගේ දැනෙනවා. සමහර හීන වලින් අවදි වෙච්ච එක ගැන සන්තෝෂ වෙනවා. සමහර හීන වලින් අවදි වෙලා කල්පනා කරන අපරාද හීනෙන් අවදි වෙනේ තව ටිකක් තිබ්බට ඒ හීනේ දකින්න කියලා හිතෙනවා. ඒ හීන ඇත්ත ස්වභාවයෙන් අත්විඳිනවා. හීනෙන් සංචාර කරනවා, හීනෙන් පෝසත් වෙනවා, ඉතින් යාන වාහන ගන්නවා, හීනෙන් පෙම්වතුන් පෙම්වතියන් වෙනවා. හීනෙන් හීන ලෝකේ හැටි හීනෙන් කලකෝලහල කරගන්නවා. ඉතින් මැරෙනවා නෝයිකුත් දේවලුත් එනවා. ඉතින් හීන වලින් මේ චිත්ත විෂය නේද අතින්ත්‍ය ධර්මයක්. ඔබේ හිත මේ මොහොතේදී ප්‍රසාදයෙන් පිරී ඇතනම් ඔබට පින්වත්නි කියලා ආමන්ත්‍රණය කරන්නට සුදුසුයි. ඔබේ හිත තාපයෙන් වෙලිලා පීඩණයෙන් වෙලිලා නම් තියෙන ඔබට පින්වත්නි කියලා නෙමෙයි ආමන්ත්‍රණය කරන්න ඕන, පව්වත්නි කියලා. ternary පව්කාරයනි කියලා. මොකද හේතුව? පාපය තාපය තාපයෙන් පීඩිත වෙන මොහොතේදී යාට කියන්න වෙන්නේ පාපතර වෙලා. පව පිරුණාම මනසේ මානසික පීඩන වැඩි වෙනවා. පින පිරුණාම මනසේ හදයේ ප්‍රසාදනීය ගුණය වැඩි වෙනවා. ප්‍රසාදනීය ගුණය වැඩි නම් ඔබ පින්වත්නි, ප්‍රසාදනීය ගුණය පහව ගොස් මානසික පීඩනයේ යුක්ත නම් ඔබ පව්වත්නි. පව්වත්නි පින්වත්නි. ඔබට තියෙන්නේ පව්වතක්ද පින්වතක්ද? ඔබට තියෙන්නේ පව්හිතක්ද පින්හිතක්ද? ඔබම හොයාගන්න බලාගන්න. ඔබ පීඩන වලින් ඉන්නවා නම් පව්කාරයා කියලා කියන්න පුළුවන්. ප්‍රසාදනීය ගුණයෙන් ඉන්නවා නම් පින්කාරයා කියන්න පුළුවන්. පින කියන්නේ වස්තු සම්පත් වලට, දේපල වලට නෙමෙයි, හිතේ ඇතිවෙන තත්වයකට. ගොඩක් අය කියන්නේ එයා හරි පින්වත්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් දැක්කහම සල්ලි තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම් එහෙම පින්වත්. ඒක නෙමෙයි. සමහරලාට පෞකාරයන්ටත් තියෙන්න පුළුවන් ඒවා. පින්වත් කියන්නේ හිතේ ස්වභාවයක්. ඔබ පින්වත්නි කියන ස්වභාවයෙන් ඉන්නවා නම්, මෙතන ඉන්නවා නම් ඔබ පින්වතේ පින්වතියා. මොනව ගෙනියන්නද පින්නතුනි, මොනව ගැට ගහන්නද කියලා විදර්ශනා කරන්නකෝ. උපතේ ඉඳලා පෙට්ටියට යනකම් ගාල සටහන හැදුවට පස්සේ මේ ලෝකෙ මොන සංඥාවක් අල්ලගන්නද? කෙනෙක් අල්ලගන්නත් බෑ, දෙයක් අල්ලගන්නත් බෑ. ඊට පස්සේ මොකද අපිට පුළුවන්කම තියෙන්නේ? hina වෙලා ජීවත් වෙන්න පුළුවන්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්, පිරිසිදුව ජීවත් වෙන්න පුළුවන්. තියෙන විදියට තියෙන දේවල් ලස්සන කරගෙන, පිළියෙල කරගෙන, නිර්මාණශීලීව ජීවත් වෙන්න පුළුවන්. දැන් මම මේ පහුගිය දවසක කෙනෙක්ගෙන් ඇහුවා, ඔයගොල්ලන්ට මතකද මම මේ එහා පැත්තේ බොහෝ පොඩි කුටියක තාප්පෙට වහලක් ගහගෙන දේශනා කරා, ධර්මශාලාවල් නැහැ. එදා මන් දුකෙන්ද හිටියේ කියලා මම ඇහුවා. නෑ සයින්හස් ඒ කාලෙත් හරි සතුටෙන් හිටියේ කිව්වා. ඉතින් මං කිව්වා ඒක තමයි, මං අද සතුටෙන් ඉන්නවයි කියලා මම කියන්නේ. එදත් මං සතුටෙන් හිටියේ. පුංචි බස් හෝල්ට් එකක් වගේ තනි කාමරයක් ගාගෙන ওই පොඩි කුටිය තිබුණේ. ධර්මශාලාවක් හදන්න කණු හිටවන්න එහෙ මෙහෙ වුණ. හා හොඳ අදහසක් එනවා, තාප්පෙට මෙහෙම වහලක් ගහනවා. යහව තාප්පෙට වහලක් හොඳ ඉඩ කඩක් ලැබුණා. ධර්මශාලාව ඒක. ඉතින් මම ඒක බල කිව්වා. එදා සතුටෙන්. ඒක අදත් වෙනස් වෙලා නැහැ. ඉදත් වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ එදා එදා තියෙන මට්ටමේදී තියෙන විදියට සතුටින් ඉන්න ජීවත් වෙන්න තේරුම් කරගත්තා, අවබෝධ කරගත්තා. නැහැයි කියලා 아무 දුකක්වත්, තියෙනවයි කියලා 아무 සතුටක්වත් නැහැ. ධර්මය අවබෝධ කරගත්තොත් එදා ඉඳලා යා තිබුණත් පෝසත් නැතත් පෝසත් භෞතිකදී තිබුණත් පෝසත් නැතත් පෝසත් එයා දුප්පත් කරන්න බෑ. මොකද හේතුව එයා ලබලා තියන්න ඕන මේ ලෝකේ තියෙන වටිනාම රත්න තුනම හිමිකම් කියලා තියෙනවා. බුද්ධ රත්නයට හිමිකම් කියලා, ධර්ම රත්නයට හිමිකම් කියලා, සංඝ රත්නයට හිමිකම් කියලා තියෙනවා. ඉතින් ඔබ ධර්මය අවබෝධ කරගත්තොත් ඔබට ඇතත් පෝසත්ව ඉන්න පුළුවන්, නැතත් පෝසත්ව ඉන්න පුළුවන්. එයා මේ ලෝකයේ සමග සසඳන්නේ ආවල්දී මට වඩා වැඩිද අඩුද කියලා. ආහවල් කෙනාට මට වඩා වැඩිද අඩුද කියලා සසඳන්නේ ඒ හිත. ඔය සසඳීම නිසා නැමතිස්සෙම අපිට අඩුපාඩුකම් පේන්නේ. දැන් සසඳන්න ගියොත් සමහර වෙලාවට පේනවා අපි පොඩි කියලා. සමහර දේවල් වලට සසඳන්න ගියහම හිතනවා අපි ලොකුයි කියලා. ඔය දෙකම උනේ මොකක් නිසාද? සසඳීම නිසා, සසඳීමට යාම නිසා. සසඳන්න එපා. සමාන කරලා බලන්න එපා කිසි දෙයක්. වැඩන්නේ. ඒක ඇති වෙනව පිනතුනේ දහම අවබෝධයෙන් ඉබේම ඇති වෙනවා. ඒවා නීති නෙමෙයි. ධර්ම අවබෝධය ඇති වෙච්ච ගමන් මේ සියල්ල නොමිලේ පහළ වෙනවා මේ ධර්මතා. සමහර උදවිය සමාජයේ වටපිටාව පාලනය කරගෙන ඉන්නේ වෛරයෙන්, තරහෙන්, ක්‍රෝධයෙන් කෑ ගහලා. මම දැකලා තියෙනවා සමහර නෝනල මහත්ය පාලනය කරගෙන ඉන්නේ කටින්. සමහර මහත්තුරු නෝන පාලනය කරගෙන ඉන්නේත් කටින්. දවසක් හමුදාවේ හිටපු මේජර්වරයෙක් මම එයාගේ වාහනේ ගියපු වෙලාවේ මේ ආ කිව්වා, "හම්දුරනේ අපේ නෝනලා මං ඉරට්ට උඩ ඉන්න කිව්වොත් ඉරට්ට උඩත් ඉන්නවා" කිව්වා. ඒක හරි අමාරු ක්‍රියාවලියක් නේද? ඉරට්ට උඩ ඉඳලා තියෙනවද නැද? ඉතින් ඔන්න බලන්න අපේ නෝනලා ඒ තරම් කීකරුව. මං කිව්වා මේ මහත්යෝ ආදරය සහ බය කියන්නේ දෙකක්. ඔබ ඇත්තටම දිනාගෙන තියෙන ආදරයද බයද? අන්න මිනිහා නිශ්ශබ්ද වුණා. ඒ අකා දිනාගෙන තියෙන්නේ බය. බය කරලා තියාගෙන ඉන්නේ. මිනියට ඒක තමයි, ඒක තේරෙන්නේ නැති. ඌට ඒක ඉතින් අදාළ නැහැ. ඌ කියන විදියට ඉන්නව නම් හමුදාවේ වගේ එච්චරයි. ඉතින් ඒක නිසා මම කියලා දුන්න ඔය ආදරේ නෙමෙයි, ඔය කීකරුකම නෙමෙයි. උඹ මැරිච්ච දවසට ඉස්සෙල්ලම සන්තෝෂ වෙන්නේ කාමරයකට ගිහිල්ලා ගෑණිය. අද විදියට හිටියොත් එහෙම ඒසා නෝනලක් තිබ්බනේ මහත්තුරු කටින් ගහලා බය කරන් ඉන්න කට්ටිය. නෝන නැති වෙච්ච දවසරත් හපෝ යන්තම් ඇදි ඔළුව කැක්කුවක් තිබුණා. සනීප වුණා. "Thank you God" කියලා කියනවා. ඒ නිසා හරි එහෙම ලෝකේ දිනාගෙන වැඩක් තියෙනවද? වැඩක් නැහැ. වැඩක් නැහැ වෙනතුරේ. ඊළඟට ආගම් බඳවගෙන තියෙන පාලනය කරන්නේ කොහමද? අර ක්‍රමයටම තමයි බය කළා. ගොඩාක් ආගම් හැම ආගමක්ම කියලා අපි කියන්නේ ගොඩාක් ආගම්. ඔයගොල්ලෝ ඉතින් තේරුම් ගන්න තැන් තේරුම් ගන්න. ඒක දෙයක් පින්නලා බය කළා. එක්ක දිවි ලෝකයේදී අහිමි වෙනවා. නැත්තම් මේ ලෝකයේදී අහිමි වෙනවා. සෝහන නැති වෙනවා. හ්ම්.
හැබැයි යුග යුග පෙරලෙනකොට හරි ලස්සන දේවලුත් එනවා. දැන් අපි ඉස්සර පොඩි කාලේ අපිව බයි කරලා තිබුණා ගෝණි බිල්ලා කියලා. ඊට පස්සේ ඇති වෙච්ච ජෙනරේෂන් එකේ පුදුමයි. පොඩි උන්ට ගෝණි බිල්ලා එනවා පුතේ හැංගෙන්නේ නැන්නේ හැංගෙන්නේ කියලා කිව්වා. කෝ අම්ම ගෝණි පෙල්ල මට පෙන්නන්න ගෝණි බිල්ලා කියලා මම ගෝණි බිල්ලා හොයනවා. ඉතින් අර එක එක මේ කාලවකවානුවල තියෙන වෙනස් තත්ත්ව. ඒ නිසා මේ බයෙන් ඉන්නේ, බයෙන් තැති ගැනීමෙන් ওই දේවල් ඔක්කොම ප්‍රාථමික මානසික මට්ටම් පාලනය කිරීම සඳහා භාවිතා කරපු ක්‍රමවේද. ඉතින් එහෙම මට්ටමකට බය කරන්නත්, බය කරලා හදා ගන්නත් ඕන නුවණ නැත්තම්. යාගම් වැරදි කියන්නේ යාගමික න්‍යායන් හරි. තේරුණාද? නුවණ මද නම් එහෙම පාලනය කරන්න සිද්ධ වෙනවා. නුවණ අඩු නම් පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒත් ඔබ පාලනය වෙන්නේ කොහොමද කියලා දැන් ඔබ බලන්න. දැන් මානම් පාලනය වෙන්නේ පින්නතුනේ එහෙම බයකට නෙමෙයි. බයකින් පාලනය කරන්නේ නැහැ මනස. අවබෝධයෙන් පාලනය වෙන්නේ. මොකක්ද අවබෝධය? මොකක්ද ලැබුණ අවබෝධය? කොහොමද ඒක කියන්නේ නේ? කොහොමද ඒක එක වචනයකට ගොනු කරන්නේ? කාටද ඒක තේරෙන්නේ? දුක් විඳින ශක්තියක් තියෙනවා. ඒ දුක් විඳින ශක්තිය පළවා හරිනවා. තේරුණානේ? දුක් විඳින ශක්තියක් තියෙනවා. දුක් විඳින දුක් එකතු කරන ශක්තියක්, මැග්නට් එකක් මේ පුතජනයා ළඟ තියෙනවා. තේරුණානේ? දැන් කාන්දම් තියෙනවනේ. කාන්දම් කාන්දන් නිසා තමයි ඔය කාන්තාව කියන නම මම නිර්වචනය කරන විදිය ඒක. කාන්තාව යනු කාන්දම කියන එකයි. කාන්තාවන්ගේ ස්වභාවය මොකද්ද? කොහේ ගියත් ඇලිලා ඉඳී. කතාවට ගියත් ඇලෙනවනේ කාන්තාවන්ගේ ස්වභාවය. මම කියන්නේ වේදනය ස්ත්‍රී වුණත් පුරුෂී වුණත් කාන්තා ස්වභාවය තියෙනවා. නං ඔච්චරයි මම කියන්නේ. මම මේක කියන්නේ මේ ස්ත්‍රී පාර්ශවයටම නෙමෙයි. ස්ත්‍රියක් වුණත් පුරුෂයක් වුණත් කාන්තා ස්වභාවය තියෙනවා නම් කතා කරන්න කියත. බැඳෙන හැම දෙයකටම ඒ ඇලෙන ස්වභාවය, බැඳෙන ස්වභාවය, තදින් බැඳෙන ස්වභාවය තියෙනවා මේ කාන්දන් ස්වභාවය. ඒ නිසා ධර්මය අවබෝධ කරගත්තේ නැති හැම කෙනෙක්ගේම ළඟ මේ ප්‍රබල කාන්දම තියෙනවා. වෛරයට බැඳෙනවා, ක්‍රෝධයට බැඳෙනවා, ඉරිෂියාවට බැඳෙනවා. තේරුණානේ? හරි අමාරු වෙන මනුස්සයගේ. එයාටම පාලනය කරන්න බෑ. මිනිස් සිත කියන එක මනුස්සයටම පාලනය කරගන්න බෑ. මොකද මනුස්සයාගේ තියෙන ප්‍රඥා මහිමයට වඩා 90% ගෙම මමත්වයේ බලය වැඩි. ප්‍රඥා බලය වැඩි අයට ආශ්‍රය කරන්න, නිශ්‍රය කරන්න බය වෙන්න ඕනේ නෑ. මොකද ඒගොල්ලන්ගේ විපතක් නෑ. අවසාන චිත්තයෙන් පිරිසුදුයි. පිරිසුදු වෙන්න පුළුවන්. ඒ වගේම පිරිසුදුයි. අර මමත්වයේ බලය තියෙන කෙනා තාම භයානකයි. එයා ගන්නෙ මමත්වයේ තීරණය. මත්වයේ අදහස තමයි, මමත්වයේ බලය තමයි ගන්න පින්නතුනේ. ඔබ කවුද කියලා බලන්න, දහමට ගලපලා බලන්න, ඔබ ඉන්නේ කොතනද කියලා බලන්න. මේ අතිශයින්ම සතුටුදායක තත්වයට ඔබ පැමිණෙන්න ඕන. ඒ ශාන්ත පදය ස්පර්ශ කරන්න ඕන. ඒ ආලෝකය ස්පර්ශ කරන්න ඕන. මේ ජීවිතේ ශාන්තියක් ලබන්න ඕන. ඔබ මෙහෙම අහගෙන ඉඳලා ගියන්නේ පගෙදර යන්න නෙමෙයි. ඔබ පරිවර්තනය වෙන්න ඕන, දහමට පරිවර්තනය වෙන්න ඕන. කිලිටි සෝදලා පිරිසිදු වෙන්න ඕන, පවිත්‍ර වෙන්න ඕන. දහම් දියෙන් නහවා තමන් පිරිසිදු කරගන්න ඕන. පිරිසිදු කරගන්නේ මොකටද? තමන්ට සැප විඳින්න. ගදනම් සතුටෙන් ඉන්න බෑනේ. දැන් බලන්න හොඳ නිින්දක් නිදා ගන්න පුළුවන්ද ඇඟ පිරිසිදු කරගන්න නැතුව? බෑනේ. ඒකෙන් ඉන්නත් බෑ. ඉතින් හිත පිරිසිදු කරගත්තාම තේකම තමයි. හිත අපිරිසිදු නම් නිින්ද යන්නේත් නෑ, වාඩි වෙලා ඉන්නත් බෑ, සතුටෙන් ඉන්නත් බෑ, මොකවත් බෑනේ. අර ඇඟ අපිරිසිදු වගේම තමයි වෙන්නේ. දැන් හිත පිරිසිදු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේට කිසිම දෙයක අගයක් නෑ පින්තුනේ. ඒ කියන්නේ මැණික් කොම්බෝපු පුටුවක් තිබ්බත් ඒකට අගයක් නෑ. ඒ නිසා ඒකේ වාඩි වෙනවා. මැණික් කල්ලපු ඇඳුමක් සිවුරක් දුන්නොත් එහෙම ඒකත් ඕනනම් පරෝගණ යාවේ. මොකද හේතුව? ඒකේ අගයක් නැති නිසා. තේරෙනවද? ඒක අගයක් නැති නිසාම තමයි පරිහරණය කරන්නේ. මැණික් කල්ලපු පාපිස්සක් දෙනවා බුදුහාමුදුරේ. ඒක උඩ කකුල් දෙක තියාගෙන. දැන් මේකට අගයක් තියෙන එකෙන් නම් මොකද කියන්නේ? මේකේ හොඳ නෑ කකුල් තියන්න. මේක හරියන් අපි මේක කබඩ් එකේ දාලා දීප්පේ දාලා කටන අගයක් දීපුගෙන. අගයක් නොදුන්නු නිසා තමයි එයා ඒක තියාගන්නේ. තවගේ ජීවිතේට අගයක් නැත්තම් තියෙන මෙලොමුදල් මලාට පස්සේ ගෙනියන්නද කියලා කල්පනා කරන්නේ නැතුව ඉන්නකොට බොහොම ලස්සනට පිරිසුදු අලංකාරව වටිනාකමක් ඇතුව ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ දේවල් විහිදම් කරගෙන ඕනෝට වඩා අගයක් දුන්නොත් බැංකුවල දාලා දාලා තෙරපලා 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 මැරිලා යනවා. අන්න මහා භාණ්ඩාගාරයට යනවා. ඊට පස්සේ ඒවා අපුත් එක දිටානවාගේ. මේ රටේ කොච්චර සල්ලි යනවද කියලා ඔබ දන්නවද? මේ මහා භාරකාරයට වසරකට කෝටි මිලියන ගණන් බිලියන ගණන් යනවා දේපල වස්තු බැංකු පොත්වල සල්ලි. උන් කාලත් නැහැ, බීලත් නැහැ, ඇදලත් නැහැ, දීලත් නැහැ. පව්. ඉතින් සතුටෙන් අගයක් නැති නිසා තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ ඒක. තේනා නේද? අගයක් නැත්තම් තමයි ඒක පාවිච්චි කරන්නේ. අගයක් දුන්නොත් උනට වැඩි ඒක පාවිච්චි කරන්නේ නැහැ. එනිසා ගොඩක් දේවල් එහෙම පරිහරණය කරන මිනිස්සු ළඟ නැහැ, අගයක් නැහැ පින්නතුනේ. අගයක් දුන්නොත් තමයි ඒව මහා පුදුම අගයක් කරගන්න. බුදුහාමුදුරුවන්ට කියන්නේ සමහර අය හරි නාස්තිකාරයෙක් බලන්නේ කිසිම දෙයක් සැලකිල්ලක් නැහැ. අර ආරාමේ හම්බ වෙනවා ඒකත් කාට කාට හරි දීලා යනවා. අර ආරාමෙත් යනවා. බලන්නකෝ මේ දේවල් සැලකිල්ලකින් වග බලා ගන්න එපායි, ආරක්ෂා කරගන්න එපායි කියලා නේ. අය කෝටි ගණන් අර ආරාමයක් කෝටි ගණනක පූජ කරා. ඒකත් අර වෙන කට්ටියකට ඉන්න දීලා ගියා යන්නේ. ඉතින් බලනකොට මේ හරිම නාස්තිකාර විදියට පරිහරණය කරලා තියෙන බුදුහාමුදුරුවෝ. ඔය ඇත්ත වගේ නෙමෙයි. ආපච්චි අපේ ගෙදර ඉඩම කඩම මේවා නාස්ති කරන්න බෑ, මේකම අල්ලගෙන මේකෙම වැළලෙනවා කියලා නේ පුතඥයෝ ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ තමයි හරිම නාස්තිකාරයා. ඒ නිසා අපිට බයින්ටම නාස්තිකාරය කියලා. මොකද අගයක් නැති නිසා. තේරෙනා නේද? අගයක් නෑ. අගයක් නෑ. අගයන් ඕනෝට වැඩිය දුන්නහම වෙනතර ජීවිතේ අවුල්. කිසිම දෙයක අගයක් නැති බව බුදුහාමුදුරුවෝ පින්නතුනේ පෙන්වලා තමයි උන්වහන්සේ ගහක් යට ඉපදිලා ගහක් යට බුදු වෙලා ගහක් යට පිරිනුවන් පෑවා. ඒ අගයක් නැති බව ප්‍රායෝගිකවම පේන තියෙනවානේ. ඒ අගයක් නැති බව ඒ ඔක්කොම සතර දෙසින් වඩිනා මහා සංඝරත්නයට කියලා අතහැරලා ඒ වගේ බුදු සිතක් ඒ වගේ බුදුහාමුදුරු කෙනෙක්ගේ හිතක තියෙන ස්වභාවය පින්නතුනේ අපිට ඒ ගුණයට ලං වෙන්න නෙමෙයි නිකම් විනෝදෙට හිතන්නවත් බෑනේ හිතන්න පුළුවන් දැන් ගොඩක් දේවල් තියෙනවා අපිට කරන්න බෑනේ මොකද හිතන්න පුළුවන් නමුත් එහෙම හිතන්නත් ලේසි නැති එකක් තමයි බුදු ගුණය කියලා කියන්නේ බුදු ගුණය හරියට හිතුවොත් පින්නතුනේ මිනිස්සෙකුගේ හදවතට ඒක දරා ගන්න බෑ හදවත් පුපුරනවා තේරෙනවද ඒ කියන කාරණේ මොකද්ද කියලා සමහර දේවල් තියෙනවා මනසට එයාට දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා මේ හાર્ට් එකට උනත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා දරා ගන්න බෑ කෙනෙක්ගේ මනුස්සයෙක්ගේ ඒකනේ බුදු කෙනෙක් සාමාන්‍ය මිනිහෙකුට වඳින්නේ නැත්තේ අය බුදු කෙනෙක්ගේ මානය නිසා නෙමෙයි කියනවා වඳින්න පුළුවන් බුදුහාමුදුරු බුදුහාමුදුරු ඔය මේ ලෙඩ්ඩුන්ට බව අසෝපත් කළා තියෙනවා කියලා නමුත් යටහත් පහත් වෙලා බුදු කෙනෙක් කාට හරි වැන්දොත් බුදු කෙනෙක් වැන්දොත් මොකද වෙන්නේ ඒ පුජ්‍යලයාගේ හිස හත් කඩකට පැලෙන්න පුළුවන් එහෙම නැත්නම් මල මුත්‍රා විසෙන්න පුළුවන් කියනවා තේරෙනා නේද ඒක නිසා බුදු කෙනෙක් කරන්නේ නැත්තේ ඒකයි ඒක දරන්න බෑ තේරෙනා නේද ඒක දරන්න බෑ ඉතින් සමහර වෙලාවල් වලට ওই ආර්ය ධර්මයේ තේරුම් කරගත්ත අය හරි ජේෂ්ඨ විදියට ඉන්නේ ඒකයි ඒයි අනේ මෙයා හරි මාන්න උද්දච්චකම් මේ අහසේ වගේ එයා ඉන්නේ නෑ එයාට උප්පත්තියෙන් අලුතෙන් හදන්න ඕනේ එයා අග්ගෝහමස්මි ලෝකස්ස ජෙට්ටෝහමස්මි ලෝකස්ස සෙට්ටෝහමස්මි ලෝකස්ස ඉතින් ශ්‍රේෂ්ඨ විදියට ජේෂ්ඨ විදියට තමයි ඉන්නේ එයා මේ මවාගෙන නෙමෙයි ඉන්නේ ඇත්තටම ජේෂ්ඨ වෙලා එතකොට ගොඩක් අය හිතන්නේ නියතමානී හරි හොඳයි කියලා කියන්නේ අර නෝන්ජල් විදියට ඉන්නකොට තවයත් බලාපොරොත්තු වෙන්නේ එහෙමයිද? එහෙමයි තමන්ගේ පොල් කඩා ගන්න පියදාසකින් ඒව බලා ගන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නේද? නෝන්ජල් විදියට නෝනා මාත්‍යා මැඩම්. එහෙම හාමුදුරුවරුත් ඉන්න පන්සලේ වැඩ කරගන්න. උද්දච්චකම ඉස්සරහට දාලා මතු කරලා දීලා නම පොඩ්ඩක් කියලා පුම්බල දීලා මුරුන් ගත්ත යවලා එහෙම පන්සලේ වැඩ කරගන්න ඕන තරම් ඉන්නවා. ඒවා ඉතින් හිඟන වැඩ ඒවා හරියන්නේ ඒවා වැදගත් ඒවා නෙමෙයි ජේෂ්ඨත්වයකටපත් වෙච්ච කෙනා ඒ ජේෂ්ඨ ස්වභාවයේ ඉන්නවා ඒක උදුම් වෙලා ඉන්නව නෙමෙයි කොහොමත් එයා ඉදිමිලා ඉවරයි තේරෙනා නේද ඒ තැනට ගිහිල්ලා ඉවරයි දැන් සමහර අය ඉන්නෝ රජුරු වගේ ඉන්නෝ සමහර අය ඉන්නෝ රජා රජා නිසා රජා වගේ ඉන්නෝ ඒ නිසා ධර්මය ලැබුවට පස්සේ ඒගොල්ලෝ කොහොමත් ජේෂ්ඨ තමයි ශ්‍රේෂ්ඨ තමයි ධර්ම ගෞරවය නැත්තම් අම්මට වුණත් බණ කිව්වේ නැති සරියුත් හාමුදුරුවෝ දැක්ක නේද හැටි බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ සරියුත් යන්න ගිහිල්ලා අම්මව පහදවලා බණ ටිකක් කියන්න එයා ධර්මයේ පිහිටවන්න නැත්තම් හොඳ නැහැ කියන්නේ මහා ප්‍රඥාවෙන් අග්‍ර බුදුහාමුදුරුවන්ට පමණක් නොදිවෙනි සරියුත් හාමුදුරුවන්ගේ අම්මට කියපු කලදසාව හිතන්නකෝ ඒක පුදුම දහමක්. එතකොට ඔයත් අන්න තර්කයක් ඇති වෙන්නත් පුළුවන්. එයාගේ එහෙනම් මොකද්ද මහා ප්‍රඥාව? ඉස්සෙල්ලා අම්මටනේ ඔබ පෙන්වන්න තිබ්බේ. අම්මනේ දසමසක් කුසේ තියන් ඉපෙද්දුවේ. ඈ අම්මට කියන්නේ නැතුව මහා ප්‍රඥාව වෙලා වැඩක් තියෙනවද? ලෝකෙට බණ කියලා වැඩක් තියෙනවද? නෑ. ඒකේ ස්වභාව ධර්මීක. ඒ නිසා මේ දහම කියන එක පින්නතුනේ ඥාතිකමට හිතවත්කමට තමන්ගේ දැන් ගෙදර සමහරලාට නෝන දහම දකින්නෝ මහත්ය දකින්නේ. සමහරලාට මහත්ය දකින්න නෝන දකින්නේ. සමහරලාට දරුවෙක් දකින්න දෙමව්පියෝ දකින්නේ. හැටි. පාරමී බල නැතිකම. සසර පාරමී පිරිච්ච නැතිකම. පෞකාරකම. අලක්වන්න බෑ. මනස මේ මධ්‍යම ප්‍රතිපදාවට ගේන්න පින්නතුනේ මනසේ හරි සමබරතාවයක් තියෙන්න ඕන හොඳ අවබෝධයක් තියෙන්න ඕන ධර්මය ගැන අවබෝධයක් තියෙන්නත් ඕන ලෝකය ගැන අවබෝධයක් තියෙන්නත් ඕන මම මෙතෙන් ධර්මයේ කියලා කියන්නේ ලෝකෝත්තර ස්වභාවය. ලෝකයේ කියලා කියන්නේ මේ ලෞකිකයේ තියෙන ආ වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මොනවද තියෙන්නේ? මායාව. මායාව කියලා කිව්වහම ඒක ඍණාත්මක අදහසක් කරගන්න එපා. බෞද්ධයෝ මේ ලෝකේ ගොඩාක් ඒවා ඍණාත්මකව දකිනවා. අරක අගුණ දුර්වලකමක්, මේක අගුණ දුර්වලකමක්, අරහාමුදුරුවෝ මෙහෙමයි, මේහාමුදුරුවෝ මෙහෙමයි. දෘෂ්ටි අතර අතරමං වෙච්ච පිරිසක් කවුරුත් නැහැ මේ බෞද්ධයෝ විතර. මහා පුදුම දෘෂ්ටි අතර ඉන්නේ මු පුදුමයි. දෘෂ්ටි වලට පින්නතුනේ නොකරන්න බැරි වැඩක් නැහැනේ. කළු ඇඳුම් අඳින්න පුළුවන්, සුදු ඇඳුම් අඳින්න පුළුවන්, ඕන ඇඳුමක් අඳින්න පුළුවන්. අර දෘෂ්ටියකින්ම තමයි නිගණ්ඨනාත පුත්තල ඇඳුම් නැතුව යන්නේ දෘෂ්ටියකින්. බෞද්ධ වෙන්න පුළුවන්, අබෞද්ධ වෙන්න පුළුවන්, අහවල් ආගමිකය කරන්න පුළුවන්, මෙහෙම ආගමිකය කරන්න පුළුවන්. මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද? දෘෂ්ටිය. ගෙදර ගුරු මූලිකයා මම කියලා හිතනවා, දෙවෙනි මූලිකයා මම කියලා හිතනවා, පළවෙනි අය හිතනවා, දෙවෙනි අය හිතනවා, තුන්වෙනි. මේ දෘෂ්ටි. දෘෂ්ටියකින් වැදෙන්න එපා, වැඩක් නැහැ. එතකොට ඒක මායාවක්. ඔය මාන්නේ කියලා කියන්නේ මායාව කියන එකනේ. මාන්නේ මායාව ගත්ත දෙයකට ණය වෙලා. මාන්නේ මවාගත්ත දෙයකට නැමිලා. ඒක නේද? ඔන්න ඒ දේවල් නැති වෙනවා. නිලයක් නිසා, තලයක් නිසා තමයි ඔක තිබුණේ මාන්නේ. අනේ මෙන්න දැන් අර මවාගත් එක දැන් නැහනේ. දැන් මිනිහා හරි ෂෝක්. මම ඉස්සලඟව හොඳට දැකලා තියෙනවා. තේරෙනා නේද? ඉස්සලඟව හොඳට දැකලා තියෙනවා. ඇති කාලෙදී දිවිච්ච මානෙ නැති කාලෙදී නෑ. තේරෙනවද? මේ අපිත් එක්ක හිටපු හොඳම හොඳ ගමේ කොල්ලෙක් මේ අපේ පාදීසිය සභා මන්ත්‍රී වුණා. දැන් මාත් ඉන්නවා පාරේ බස් හෝල්ට් එකේ ඉන්නවා. බස් එකේ නැගින්න. අර උතව කොල්ලෝ දෙන්න තුන් දෙනෙකුත් දහගෙන බුඩි ගාට්ලා වගේ දාගෙන අපච්චියේ මූ පිම්බිලා යන විදිය මට ඊළඟ පඩදෑ. මාන්නයක් ඇති වෙලා මන්ත්‍රී කියලා මිනිහට හැමෝම මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා පාදීසිය සභා මන්ත්‍රී නමුත් මන්ත්‍රීතුමා කියලා කියනවා. ඉතින් මිනිහට ඊට වඩා දෙයක් නැහැ. කටුස්සගේ කරේ මාලයක් බැඳා වාගේ. ඉතින් මාවත් දැකලා දුරින් ගාව දැකලා ගියා. තාම සද්ද නැතු ඉතින් හිටියා. ඔහුගේ මාන්නයට මම මොකද මොනව කරන්නේ කියලා. ඊට පස්සේ යනකොට පැරදිලා. මං එදත් ඉන්න හෝල්ට් එක ළඟට. එදා අර කවුරුත් නැහැ. මන්ත්‍රීතුමා කියන්න කෙනෙකුත් නැහැ. මිනිහ ඇවිල්ලා කතා කරලා එහෙම ගියා. එදත් මට hina. මිනිස් මනස චිත්ත ස්වභාවයට රැවටෙන්න එපා. චිත්ත ස්වභාවයන් අල්ල ගන්න එපා. ඒ නිසා ඔයත් උදිහා බලන්න මම කියන්නේ. ඔබේ හිත බලන්න මොන මොන මාන්නේද ඉන්නේ කියලා බලන්න. මොන මාන්නේද ඉන්නේ කියලා බලන්න. අනති මානීව ඉන්නේ, කිසිම මාන්නයක් නැතුව ඉන්නේ. තේරෙනානේ? මන්ද නැ මගේ ස්වභාවයෙන් බලන්න මුකවත් නැතුව එළිය පාරේ ඇවිදගෙන යන ස්වභාවයේදී බලන්න. මිනිස්සුන්ට මාව කවුද කියලා හඳුනගන්න බෑ. දන්නේ නෑ. බණ කියනවද කියලාවත් දන්නේ නෑ. දැන් මම මගේ දේශනා ටික මම බැලුවාම ඔය සම්මා සමාධි කියලා සර්ච් කරන්න මෙහෙමයි මගේ දේශනා තියෙනවා කිව්වම දේශනයක් අහනකොට අහනවා. මේ ඔබ වහන්සේද? ඔව්. ඒකට මේ වහන්සේ ගැලපෙන්නේ නැහැ අර බණ කියන කෙනාට. හිතා ගන්න බෑ. ඊට පස්සේ ටිකක් අහලා තමයි ඒ අනුව මන් දිහා බලන්න පුරුදු වෙන්නේ. නැත්තම් වෙනම කෝණයකින් බැලුවේ. කවුරුවත් නොවි ඉතිහාම පින්නතුනි බුදුහාමුදුරු අඳුර ගන්න බැරි වුණානේ. ඔය පුක්කුසාති රජතුමාට අඳුර ගන්න බෑ. එකම අම්බලමේ ඉන්නවා. මොනවද මේ වළං හදන තැනක අම්බලමක් වගේ පොඩි පියාසක යට මේ එතන ඉන්න නමුත් අඳුර ගන්න බෑ. අතිශයින්ම සාමාන්‍යයි. රජතුමාගේ පුතෙක් කියලා අඳුන ගන්නත් බෑ, බුදුවරයෙක් කියලා අඳුන ගන්නත් බෑ. මොකද හේතුව අතිශයින්ම සාමාන්‍ය වෙනවා. ඊට පස්සේ තමයි කියන්නේ කවුද හොයාගෙන යන්නේ? සිද්ධාර්ථ ගෞතම කියලා කෙනෙක් ඉපදිලා ඉන්න මං එයාව හොයාගෙන යන්නේ. ආ කාටද කියන්නේ? මේ බුදුහාමුදුරන්ටමයි කියන්නේ. මාත් දහමත් දන්නෝ. ආට කියන්නද? ආ කියන්නකො බලන්න අහගෙන ඉන්න. ඉතින් බුදුහාමුදුරන්ට උමනාකමක් තිබුණේ නැහැ. මම තමයි මේ සිද්ධාර්ථ ගෞතම කියලා කියන්නේ. බලන්න දහම විතරයි බුදුහාමුදුරන් දුන්නේ. බුදුහාමුදුරෝ පෞද්ගලික ක්‍රමයකට අඳුල්ලා දුන්නේ නැහැ. පරමාර්ථ ක්‍රමයට මෙයාට අඳුන ගන්න සලසලා දුන්නා. මේ බණ කිව්වේ බුදුහාමුදුරුමයි කියලා එයා යටින් දැක්කා. මේ ටික කියන්න බෑ බුදු කෙනෙකුට ඇරෙන්න වෙන කාටවත් කියලා. අන්න එතනින් තමයි දැක්කේ දහම. ඉතින් පිටතුරෙන් හොඳට නුවණින් ඉන්න, අවබෝධයෙන් ඉන්න, ශක්ති සම්පන්නව ඉන්න, සති සම්පජඤ්ඤය පුරුදු කරන්න, ධම්මානුසාරී වෙන්න, ධර්මයේ ඒකාන්ත වශයෙන්ම දැකපසක් කොට පූර්ණේ කොට මම දියුණු කරගත යුතුයි කියන තැන ඉන්න, ක්ලේශ ධර්මයන්, නීවරණ ධර්මයන්, සංයෝජන ධර්මයන් කොතෙක් ප්‍රහාණය වී ඇද්ද, කොතෙක් මා තුල ඇද්දයි පරේෂණාත්මක අවදියෙන් බලා සිටින්න හොඳට හිතට අවධානය යොමු කරා. ධර්මය අවබෝධ කරන්න කියලා කොහොමවත් දුවන්න ඕනේ නැහැ. මේ තියෙන දේවල් ටික අස් කරාට පස්සේ පවතින ස්වභාවයට කියන්නේ ධර්මය කියලා. තේරුණාද? තියෙන කෙලෙස් ටික ප්‍රහාණය වෙලා ගියාට පස්සේ, දුරු වෙලා ගියාට පස්සේ ඒ දුරු වීමයි ඒ අවබෝධය දෙකම එකවර සිද්ධ වෙන්නේ. ඒ පහව ගියාට පස්සේ යන්න ඇති වෙනවා. ස්වභාවයක් අන්න ඒකට තමයි ධර්මය කියන්නේ. එහෙම නැතුව ධර්මය කියලා වෙනම ගැජට් එකක් හොයන්න එපා. කාරණයක් හොයන්න එපා. එහෙම හෙව්වොත් හොයාගන්න බෑ. මෙතන තියෙන දුර්වලකම් ටිකම, කෙලෙස් ටිකම සෝදලා දාන එකමයි පින්නතුණි. නිකලෙස් වෙන එකම තමයි ධර්ම අවබෝධය කියන්නේ. දැන් සමහර ආගමිකයන්ගේ මේ නමකුත් තියෙනවා නිකලෙස් කියලානේ. නිකලෙස්. නිකලෙස්. ඉතින් ඇත්ත වශයෙන්ම නිකලෙස් වෙන තමයි කවුරුත් ඕන. නිකලෙස් වෙන. කෙලෙස් නැහැ. ඒ කියන්නේ එයාම එයාව කෙලෙසන දේවල් එයා ළඟ නැහැ. වෛරය නැහැ. ඒකයි. නිකලෙස් නම් වෛරය නැහැ. ක්‍රෝධය නැහැ. ඉරිෂ්‍යාව නැහැ. එයා සන්තෝෂයි. මට වඩා වාහනයක් අනිත් අයට ලැබේවා. කමන්නේ. දැන් අපි සියලු සත්වයෝ සූපත් වේවා කියලා කිව්වට ඇත්ත වශයෙන්ම ඕක රියැලිටි එක. ඔගේ නියම භාවනාව ක්‍රියාත්මක වෙන භාවනාව තමයි මට වඩා හොඳ වාහනයක් අනුන්ට නොලැබේවා, මට වඩා හොඳ ගෙවල් දොරවල් අනුන්ට නොලැබේවා. ඕක තමයි රියැලිටි එක. අර ගොඩක් උඩින් තමයි නේද අපි අර මෛත්‍රී භාවනා කරන්නේ. සියලු සත්වයෝ සූපත් වෙත්වා, සැප කැමැත්තෝ වෙත්වා, සැපවත් වෙත්වා කියලා කියන්නේ උඩින්. යටිහිතින් කියන්නේ මොකද්ද? මට වඩා වැඩෙක් තව බිහි නොවේවා, මම්ම හැමදාම ගැඩ්ඩා වෙත්වා කියලා තමයි යටිහිත තියෙන්නේ. මේ සත්ව ස්වභාවය මං කියන්නේ. සත්තු එහෙමයි. සත්තු මිනිස්සෙක්නේ. මිනිස්සෙන් පරදල ජය ගන්න උත්සාහ කරන්නේ. මිනිස්සුව අතර සටන් කරන එක මම පාසලේදී අයින් කරේ. මං නිතරම කල්පනා කරනවා නිවාසාන්තර තරඟ හරි එනකොට මම කොහොමද පළවෙනියා වෙන්නේ, මගේම යාළුවෙක් දෙවෙනියා කරලා මගේම යාළුවා පරාද කරාම ඒ යාළුවට දුකක් නේ තියෙන්නේ. මම මොකද මෙයා පරාද කළා මම දිනන්නේ. ගමහරහා දිව්වත් කිව්වේ යාළුවට ඔය ඇස්සැල්ල දුවන්න මම. හැබැයි යාළුවා කිව්ව මට විශ්වාස නැහැ. ඒ නිසා කිට්ටු වෙනකොට ඒක පොඩි ගනුදෙනුවක් මට තිබුණේ. ලූකෝස් එකක් ගමහරහා දුවද්දී ඊට පස්සේ යාළුවා කිව්වා මම ඔබට ලූකෝස් එකක් දෙන්නම්, හැබැයි මට පළවෙනිය වෙන්න ඕන කිව්වා. මං කිව්වා හා හා දියන් දිය මං මට ලූකෝස් එක හොඳයි නිකන් කකා යන්න දෙන්නම් මං ඔබට පළවෙනිය දෙන්නම් කිව්වා. ඒ වුණාට මට ඔබව ෂුවර් නෑ එක ළඟට ගියොත් එහෙම බුදුවන් ඊට තියෙනවා මාව පරාද කරලා මේ දිනුම් කනුව කිට්ටු වෙනකොට ඔබ හැතම භාගයක් විතර කාලක් විතර පස්සට යන්න ඕන කිව්වා. මං කිව්වා හරි 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 මං යන්නම්. දැන් අපි දෙන්න එකට මෙහෙම දුවනවා. අර දිනුම් කනුව කිට්ටු වෙනකොට මම පස්සට යන්න ඕන මොකද මාව ෂුවර් නෑ මෑන්ට. මොකද මං පොරොන්දුවක් කියලා ලූකෝස් එක කෑවනේ උගේ ඔන්න ඔමයි තරග පාවා දෙන්නේ. එහෙනම් පළවෙනි තරග පාවා දීම ලූකෝස් එකට. ඉතින් මට සපෝටර්ස්ලා හිටියෙත් නෑ මං තනියෙන් දුවේ මිනිහට සෑහෙන සපෝටර්ස්ලා හිටියා. මේ ඉතින් මිනිහගේ ලූකෝස් එක කාලා මිනිහට ඒක දීලා මං දෙක වුණා. අනිත් එක මාත් කැමති නෑ මම යාළුවා දෙවෙනියට කරලා මම මොකටද කියලා මම ඉතින් දුන්නා ඉස්සරහට. මොකද මගේ ජයග්‍රහණය වෙන පැත්තකනේ තියෙන්නේ. ඒ නිසා මට ওই ජයග්‍රහණ ඕනේ නෑ. ධනයට රණ්ඩු කරේ නෑ. දේපල වලට රණ්ඩු කරේ නෑ. රස්සාවට රණ්ඩු කරේ නෑ. ඈ මොකද හේතුව මගේ ජයග්‍රහණය වෙන කොහෙදනේ තියෙන්නේ. ඉතින් අරවට රණ්ඩු කරන්න මොකටද? දැන් ඔය ඇත්තොන්ට වුණත් මං හිතන විදිහට ගොඩාක් ලෞකික ජීවිතයේ ප්‍රශ්න අඩු වෙනවා. ගෙදර වුණත් ප්‍රශ්න අඩු වෙනවා. ගෑණිත් එක්ක වුණත් මිනිහත් එක්ක වුණත් තියෙන රණ්ඩු නැති වෙනවා. මොකද මගේ ජයග්‍රහණයේ තියෙන මිනිහා එක්ක ගෑණි එක්ක නෙමෙයි. ආයතනය එක්ක නෙමෙයි, පුජ්‍යලේක එක්ක නෙමෙයි, වෙන තැනක මගේ ප්‍රශ්නේ තියෙන්නේ. මගේ ජයග්‍රහණයේ තියෙන වෙන තැනක. කොතනද තියෙන්නේ ජයග්‍රහණය? අන්නේ දර්ශනය තුළ. දර්ශනය තුළ. මේ හැම දෙයක්ම පින්නතුනේ මේ විදිහට මනස හදාගන්න කියලා කියන්නේ සක්කාය දිට්ඨියට පවතින්න බැරි වෙන විදිහට. දැන් මේ PHI මහත්තය ඇවිල්ලා වහින කාලෙට කියනවා මදුරුවන්ට ඉන්න බැරි විදිහට පරිසරය හදන්න කියලා නේ. ඉතින් මෙතෙන්ද කියන්නේත් ඒකම තමයි. මොකද්ද? සක්කාය දිට්ඨිය නැමැති තමාට සසර පීඩාවක් දෙන මදුරුව බෝ වෙන්නේ නැති වෙන විදිහට පරිසරය හදන්න. ඈ ටින් කෑලි අනිත් පැත්ත නවලා, ඈ කිරිහට්ටි අනිත් පැත්ත නවලා, ටයර් ඔක්කොම වැලි පුරවලා හදනවා වගේම පිනුතුනේ මේ සක්කාය දිට්ඨියට රැඳෙන්න බැරි වෙන්න අනතිමානී විදිහට මනස වටපිටාව පරිසරය හදන්න සක්කාය දිට්ඨියේ ඉගිල්ලෙනවා. මේක මේ මොහොතේ විතරක් අහලා එහෙම දකින්න පුළුවන් එකක් නෙමෙයි. මේක ලයිෆ් ටයිම් ඇති කරගන්න ඕන දහමක් හැටියට එකතු කරගන්න ඕන දෙයක්. මේක මේ මේ සිම්පල් විදියට කරන්න, తాවකාලික විදියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ආධ්‍යාත්මික සිත දකින දෙයක්, පිටින් දකින දෙයක් නෙමෙයි. තේරුණා නේද? ඊළඟට පින්නතුනේ මේ දහමේ අනකොට ටික දුරක් හිත විචිකිච්ඡාවක් ඇති කරගෙන අගුණ දුර්වලකම් හොයන්න යනවා. දේශනාවේ අගුණ දුර්වලකමක් එනකම් බලාගෙන ඉන්නවා. පුජ්‍යලයාගේ අගුණ දුර්වලකමක් තියෙනවද කියලා හොයනවා. ඔහොම සිතක් මතුවෙනවා. ඔහොම සිතක් මතුවෙනකොට විදර්ශනාඥානේ තියෙන්න ඕන. හා දැන් මං ඔබ මොකටද මේ අගුණ දුර්වලකම් හොයන්නේ කියලා අහන්න ඕන. මොකටද හොයන්නේ? දේශකයාගේ අගුණ දුර්වලකම් හරි, දේශනේ අගුණ දුර්වලකම් හරි හොයන්නේ මොකටද මේ කියලා අහන්න ඕන. හොයනවනේ හිත. හොයනකොට අහන්න ඕන ඔබ මොකටද හොයන්නේ කියලා අහන්න. අහුවාම තේරෙනවා මූ ට්‍රැක් එකෙන් එළියට පනින්නේ. තේරුණාද? දැන් ගොඩක් වෙලාවට අර ඇරෙන වාහයට හැරුණත් වැරදීනේ. ගෑණිගේ අගුණ දුර්වලකම් හොයන්නේ මොකටද මිනිහා? ට්‍රක් එකේ එළියට පනින්නේ. මිනිහාගේ අගුණ දුර්වලකම් ඕනට වැඩි හොයන්නේ මොකටද? ට්‍රක් එකෙන් එළියට පනින්න. ඔය ඩිවෝස් පේපර් එහෙම හදන්න කිට්ටු වුණාම කරන වැඩ කට්ටිය. ඕනට වැඩි ගියේ මොකටද? ගියේ මොකටද ගියේ? කොහෙද ගියේ? කවුරුත් එක්කද ගියේ? කොහෙද ගියේ? කලිසන් සර්ට් අරව මේව ගෙස් දස් ඔක්කොම බලනවනේ. ඔක්කොම කරන්නේ ට්‍රක් පනින්න. ඉතින් මනසත් එහෙමයි. තේරුණා නේද? මනසත් එහෙමයි. මනසත් ට්‍රැක් පනින්න උවමනා වුණා. මොකද කරන්නේ? ඕ මේ යා මේ බන කිව්වට මම හොයන්න ඕන මොකක් හරි අඩුවක් හොරයක්. මොකද අපිම අහලා බලන්න ඕන. උඹට මේකෙන් එළියට පැනින්න ඕන දැන්නේ. ඔව්. එතකොට අර අගුණ දුර්වල කමතෙන්ට හේතු කරලා දාලා ධර්මයටත් බැනලා දේශකයටත් ගරහලා සස්සනට හිත හදාගෙන ට්‍රක් එකකින් එළියට පනිනවා. ඉතින් එයාට හරි සන්තෝසයි. දැන් මමත් ඒ බේරුණානේ යාගේ. තේරෙන්නේ කියන එක තේරුණා නේද? ආ දැක්කනේ. දැන් එක්තරා නෝන කෙනෙක් ධර්මයේ තේරුම් ගත්තා. මහත්මයා තේරුම් ගත්තේ නැහැ. මගේ මහත්මයට කිව්වා. ඉතින් මහත්මයා අහනු මමනේ කලින් ඇහුවේ. ඇයි මට තේරෙන්නේ නැත්තේ? මං කිව්වා ඔබත් ඒ නෝන වගේ වුණා නම් ඔබත් දැකලා ධර්මය. ඔබ නෝන වගේ නෙමෙයිනේ. ඔබ අංකුණ්ඩා. ඔබ හොයනවා අඩුපාඩුකම්. ඈ ධර්මයේ අඩුපාඩුකම් හොයනවා. දේශකයාගේ අඩුපාඩුකම් හොයනවා. සැකීම් බලනවා. ඈ හොරාල්ලන්න හදනවා. ඉතින් ඔය කේල් මලවල් මොකට කරනවද? ධර්මය හොයාගෙන ගියා නම් හොයපියකු ධර්මය. ඉතින් අපිටත් සමහරලාට අපේ අගුණ දුර්වලකමක්ම හොයන්නම ඉන්නකොට ඇත්තෙන්ම අපිට දුක හිතෙනවා මූ මහන්සි වෙන මහන්සි විල්ලට. තේරුණාද? දැන් අඩුව පාඩුවක් හොයන්න මඩ ඩිංගක් භුක්ති විඳින්න මීහරකෙක් හොයනවා. මීහරකෙකුට සුව තියෙන්නේ කොහෙද? දිව්‍ය ලෝකෙ කොහෙද තියෙන්නේ? මඩගොඩ. මඩගොඩක් දුන්නොත් එහෙම මීහරකෙකුට දිව්‍ය ලෝකයක්. ඉතින් මීහරකෙක් වෙන සතෙක් ඇවිල්ලා මඩ ටිකක් හොයද්දි ඇත්තෙන්ම අපිට දුක හිතෙනවා. මඩ ගොඩක් කොහේ හරි මේ මිනිස්සෙට පෙන්නලා හරි පෙන්නන්න හරි ඕන කියලා. එතකොට අපි පොඩ්ඩක් මඩ පොඩ්ඩක් ඕපන් කරලා මඩ ටිකක් පෙන්නකොට මිනිහා හරි සන්තෝෂයෙන් මඩ අනුභව කරනවා. මඩ අනුභව කළා දැන් ඉතින් යනකොට මං අහනවා ඇතිද මඩ? ඇති ප්‍රමාණවත්. ඒ සන්තෝෂයි සන්තෝෂයි. ඉතින් අය මඩ හොයන විදියට අපිට දුක හිතෙනවා. අන්නේක වෙන වැඩේ. ඒසම් මඩ හෙව්වොත් මඩ දෙන්නත් පුළුවන්, මල් හෙව්වොත් මල් දෙන්නත් පුළුවන්, මැණික් හෙව්වොත් මැණික් දෙන්නත් පුළුවන්. ඒ නිසා කවදාවත් මඩ හොයන්න එපා. මඩ හෙව්වොත් මීහරට්ට මඩ වලවල් පෙන්නනෝම තමයි. තේරුණා නේද? ලගින්ද. කුණු හෙව්වොත් දැන් යකඩ බඩු හෙව්වොත් අපි යකඩ බඩු දෙනවා, පරණ බඩු. ටොයිලට් ටස් කරන කට්ටිය આવු ටොයිලට් ටස් කරන්න දෙනවා. මේ හිස් කරගෙන යන්න දෙනවා. එමනේ අපිනේ කණ්ඩායම් වලට එහෙමයි. ඉතින් ජීවිතවලත් මිනිස්සු ওই විදියමයි. කුණු ගෙනියන්න එන වාහනේට අපි කුණු ටික දෙනවා. ඉතින් ඔබේ වාහනේ කුමක්ද? මල් කඩන්න යන වාහනයක්ද? මැණික් ප්‍රවාහනය කරන වාහනයක්ද? මුදල් ප්‍රවාහනය කරන වාහනයක්ද? කුණු ප්‍රවාහනය කරන වාහනයක්ද? මල පද්ධති ප්‍රවාහනය කරන වාහනයක්ද? ඔබේ ආත්මය, ඔබගේ සිත. ධර්මය සොයාගෙන ධර්මසාරී ධර්මචාරිකාව යන ධර්මය ප්‍රවාහනය කරන වාහනයක් ඔබේ සිත. ඕක බලන්න එච්චරයි. ඒ නිසා ධර්ම ප්‍රවාහනය කරන වාහන විතරක් මෙහාට පැමිණේවා, වැඩ වඩාත් පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තේරුණානේ? මෙවැනි උතුම් දහමක් කියන්න අමාරුයි. ඒත් මේ රටේ ඉන්නව වෙනත අමු ඉරිසි ආකාරයෝ ටිකක් ඉන්නවා. මුකුත් නැහැ. ඉතින් දහමක් කාලයක් තිස්සේ දේශනා කරන හාමුදුරු කෙනෙක්ගේ කොහේ හරි ඇදක් උදක් අල්ලගෙන බනිනවා, දොස් කියනවා, විවේචනය කරනවා, ත්‍රිපිටකයට ගැලපෙන්නේ නැහැ කියනවා, අරකට මේකට කියනවා. ඒ අමු දේවදත්තල පිරිසක්. අමු දේවදත්තල පිරිසක්. ඒ කියන්නේ මේ මිනිසුන්ට පුළුවන් විවේචන විතරයි. මේ ලෝකේ බාලම තිරිසම මිනිහට කරන්න පුළුවන් දේ විවේචන. අර කාලයක් ගොඩනගෙන දේ වෙන. දැන් මේ හිට උනත් අපිට උනත් නින්දාවක් කරොත්, විවේචනයක් කරොත්, අපහාසයක් කරොත්, කේලම් කිව්වොත් ඇත්තෙන්ම මට නෙමෙයි මේ හානිය සිද්ධ වෙන්නේ. ඒ හානිය සිද්ධ වෙන්නේ අර අහිංසක අර ධර්ම මාර්ගයේ යන හිටු මිනිහට. තේරුණා නේද? මට මොන හානියක්වත් වෙන්නේ නැහැ. මං අවබෝධ කරගත්ත ධර්ම මේක කාටවත් බිඳින්නවත්, සිඳින්නවත්, විනාශ කරන්නවත් බෑ. අර ධර්මයේ යන මිනිහට තමයි මේ හානිය සිද්ධ වෙන්නේ. දැන් ධර්මයක් ෂෙයා කරොත් අන්තර්ජාලයේ. ඇත්තටම මේක උපකාරයේ සිද්ධ වෙන්නේත් මට නෙමෙයි. ඒක කාට හරි ශ්‍රවණය කරන්න ලැබුණොත් තමගේ මිතුරියෙකුට, ඥාතිවරයෙකුට, එයා තමයි ජීවිතේ සතර අපායේ නිදහස් වෙන්නේ. මට ඇති වෙන දෙයක් නැහැ. මට ඇති කරගන්න ඕන දේ මම ඇති කරගෙන ඉවරයි. දැන් මේ කරන්න වෙනwidetilde ලෝකෙට ධර්මය බෙදා දෙනවා. ලෝක සත්‍යයට අනුකම්පාවෙන් දෙයක් කියනවා. ඉතින් අපේ උදවියත් ඉන්න කට්ටිය කාරුණික කරගන්න ඕන, ධර්ම මාර්ගයට යොමු කරන්න ඕන. මම හිතන්නේ මුදල් දීලා මේ ලෝකෙ කිසිම කෙනෙක් සතුටු කරන්න බෑ, ඇඳුම් පැළඳුම් දීලා සතුටු කරන්න බෑ, කේක් දීලා සතුටු කරන්න බෑ, යාන වාහන අරන් දීලා සතුටු කරන්න බෑ. සතුටු කරන්න පුළුවන් ඉහළම දාණය මොකද්ද? ධර්ම දාණය. ඉතින් දායකත්වය දැක්වීමත් එක දෙයක්. ඒ වගේම මම හිතන්නේ අන්තර්ජාල පහසුකම් භාවිතා කරන අය වෙන්න පුළුවන්, පෙන් ඩ්‍රයිව් එකේ හරි ගිනිල්ල වෙන්න පුළුවන්, තමන්ගේ අම්මට තාත්තට හිතවත්මයට ඥාතීන්ට පුංචි අම්මලාට නැන්දලාට මාමලාට කේක් බිස්කට් නෙමෙයි ඇත්තටම දෙන්න ධර්මය දෙන්න. ධර්මය අහන්න දෙන්න, ධර්මය වෙනෙහි කරන්න දෙන්න. තේරෙන්නේ නැහැ කිව්ව ගමන් කියන්නේ සින්දු වගේ අහන්න කියලා කියන්නේ. ඔගේ හැටි තේරුමකුත් නැහැ, අපිටත් තේරෙන්නේ නැහැ. සින්දු වගේ යන්න අහනකොට ඔගේ අමුතු වැඩක් වෙනවා. අපිට නිින්ද ගිහිල්ලා තියදී ආමුදුරු කොණ්ඩේ කපලා තියෙනවා අපේ. ඒක කියනද දැන් අපි සමහරවල් බාබර් සාප්පු වලට ගියාම ඒකට ගියව මනුස්සයර නිින්ද ගිහිල්ලා ඒනට බාබර් කොණ්ඩේ කපලා තියෙනවනේ අවදීනකොට රසල්ට. අන්න ඒ වගේ අපිට තේරෙන්නේ නැහැ. හැබැයි අපේ හිත හදලා තියෙනවා. අපි දේශනාවට යනවා, ආනන්ද හාමුදුරු මොනෝද ආලෝනීලෝ වගේක් කියනවා, අපිට තේරෙන්නේ නැහැ. එනකොට කොණ්ඩේ ගැටිලා හිත ඇදිලා. ඒක ස්වරයෙන් වෙනවද, රිද්මයෙන් වෙනවද, කොතනින් වෙනවද කියලා තියෙනවා. ඒකට හේතුව පින්නතුනේ හිතට කතා කරන්නේ වචන වලින් නෙමෙයි. හිතට කතා කරන්නේ ආලෝක ධාරාවකේ. ඔය බාහිර ලයිට් ඔයගොල්ලෝ මතක් කරගත්තට මේක ධර්මාලෝකයක් මේකේ තියෙන්නේ. ඒ ආලෝක ධාරාවක් විතරයි මේ සාංසාරික මනස ස්පර්ශ කරන්නේ. රිද්මයක්. එනවානේ රිද්මය. අපේ මේ අභ්‍යන්තරික මේ සංඥා පවා එහෙ මෙහෙ ටක්ටක් ගාලා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න පිනවා. දැන් මෙහෙම කකුලක් උස්සන එකක් ඇත්තටම අපි කිව්වොත් මේක නහරයක් දිගේ ඉන්නේ කිව්වොත් එහෙම වරුවක් ඇයි මේ කකුල උස්සන නහර දිගේ ආවද සංඥාව. මේක නහර දිගේ නෙමෙයි ඉන්නේ. ෂණිකෝම විදුල් බලයක්. දැන් මේ කකුලේ මෙහෙම මෙහෙම මේ ඇඟිල්ලක් මෙහෙම වනන්න මේ බලන්නේ. එතන බුලුවන්කම ලැබෙන්නේ මේ විදුල් බලයක් ක්‍රියාත්මක වෙන නිසා. විදුල් ශක්තියින් ක්‍රියාත්මක වෙන නිසා. එනිසා හිත කියන්නේ විදුල් බලයක්. ඒක විදුල් ශක්තියක්. එනිසා ධර්මය කියන්නේ එකද දෙකද තුනද හතරද පහද නවයද දහයද නෙමෙයි. ධර්මය පිහිටන්නේ ඊට වඩා උඹෙන් ඊට වඩා ඉහළ තැනකින්. ඒකට කියනවා එනිසා ලෝකෝත්තර ධර්මය. ලෝකෝත්තර ධර්මය. ඉතින් මේක තේරෙන්නේ අඥානය මේකට තේරෙන්නේ. මේක අනිවාර්යෙන් මේක දෝෂාරෝපණයට ලක් වෙනවමයි මෝඩ මිනිස්සුන්ගෙන්. මොකද හේතුව ඒ මෝඩයන්ට මේක වටහා ගන්න බෑ. මෝඩය නිග්‍රහ කරනවමයි, නිඳා කරනවමයි, අපහාස කරනවමයි මේක නතර කරන්න බෑ. මොකද හේතුව එයාට මේක විසක්. ධර්මය ඇහෙනකොට පින්නතුනේ දියෙන් ගොඩ ගන්න මාළුවෙක් වගේ කියලා කියන සත්‍යය. දියට හුරු වෙච්ච මාළුවෙක් කැමතිද ගොඩට එන්න? නෑ. දියට හුරු වෙච්ච මාළුවෙක් කැමතිද ගොඩට එන්න? උත්තරේ නෑ. මමත්වයේ තුල පිහිනපු සත්‍යය කැමති වේද මමත්වයෙන් ඈතර වෙන්න? උත්තරේ නෑ. එහෙනම් මේ මමත්තේ කෙලෙස් ගංගාවේ හිටපු මේ සත්‍යය ගොඩට එන මට්ටමට හදලා ගන්නවා කියන්නේ ආශ්චර්ය දෙයක්, අද්භූත දෙයක්. ඒක අර දහමක් නොදක විවේචනය කරනවා වගේ ලේසි එකක් නෙමෙයි. අරක ත්‍රිපිටියේට ගැලපෙන්නේ නැහැ, මේක ත්‍රිපිටියේට ගැලපෙන්නේ නැහැ, අරක වැරදි මේක වැරදි කියනවා. එයාගේ එයාගෙන් ඇහුවම ධර්මයේ දැකලාද නැහැ. ඒ වගේ අන්ධ භූතයෝගේ දේවල් කවදාවත් පිළිගන්න එපා පින්නතු. වාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා කියන අය විතරක් පිළිගන්න. දහම නොදක විවේචනය කරන කිසිම කෙනෙක් බාර ගන්න එපා. දහම දැකපු කෙනෙකුට විවේචනය කරන්න වෙලාවක් නැහැ. මොකද ඒ තරම් දහමක් තියෙනවා දේශනා කරන්න. ඒකට හේතුව මේ විවේචන වලින් කැමැටිලා මුලා වෙලා මේ දහමින් මග හැරෙන අය වළක්ව ගන්න තමයි මම ওই වචන ටික කියලා තියන්නේ. නැත්තම් ඔය එක එක සම්ප්‍රදායන් වලට අහු වෙලා මේ දහම් මග නැති කර ගන්නවා පරාදේ. හැබැයි ඉතින් ශක්තිමත් කෙනාව ඇති කරන්න බෑ. දුර්වල අය නැති වෙනවා පෙන්නතුනේ. දුර්වල අය නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. බුදු කෙනෙක්ව වැඩිකාරයෙක් කරන්න පින්නතුනේ කොච්චර උපාය දුවද ඒ කාලේ ඈ හිතාමතා බුදු කෙනෙක්ව වැඩිකාරයෙක් කරන්න බුදු කෙනෙකුට වැඩි ප්‍රචාරයක් ලබා දෙන්න කොච්චර දේවල් කළාද ඒ කාලේ. ඉතින් අපිට කරන්නේ නැද්ද අද කාලේ කරමු. මේ විදියටම අපිටත් අඩු වැඩියෙන් කරනවා. මේක තමයි ලෝක ස්වභාවයේ හැටි. අර නගර සොබනියක් මරලා මල් ගොඩක් අස්සේ හංගලා තිබ්බා. ඉතින් පොඩි පහේ දෙයක්ද ඈ? දැන් අද කාලේ හරි කෙනෙක් මහල්ලා මල් ගොඩ අස්සේ හරි බන්දලේ කොහේ හරි දිවිලා වුණොත් ඒ ප්‍රවෘත්ති ගිහිල්ලා නිවුස් ගිහිල්ලා ඔප්පච්චි ලෝක කෙලවරක් වෙනවනේ. අර ඒ වගේ. ඉතින් ඒ වගේ තමයි පිළිතුරේ බලන්න බුද්ධ කාලයේදීනේ කොච්චර දේවල් කරාද? අර චින්චි මාණිකාව කියන එක්කෙනා ඇවිල්ලා කොණ්ඩේ කඩාගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ නිකන් ආනවලු ඉන්නවද යාළුවෝ ඉන්නේ මං නාලාවේ කියලාත් කියනවලු. ඉතින් ඔච්චර නින්දා කරන්න නිග්‍රහ කරන්න ලස්සන දේවල් නිකන් හැඟෙන විදියට වචන කියනවලු අනිත් අය බුදුහාමුදුරුවෝ මගේ හරි යාළුවා මිත්‍රයා වගේ. ඒ කාලේ කරද්දි ඉතින් සමගාලීන අය වගේ සමාන අය වගේ කියලා හිතිලා කරනවා. අපිට වුණත් ඔය යම් යම් උදවිය එහෙම නින්දා නිග්‍රහ අපහස සමහරලාට කරනවා. හැබැයි පුතේ ඉතින් විඳින කලට විඳින්න වෙන්නේ ගිනි බෝල හතර වටින් මතු වෙන විඳින්න වෙනවා. දැන් ඒ කාලේ චින්චි මාණිකාවටත් ඒක තමයි තේරුනේ. කරද්දී ඒක සිම්පල් වැඩක්. මේ අපේම සමකාලීන මේ එක්කෙනෙක්නේ මෙයාට මොන බුදුද? යාට පේන්නේ නැහැනේ බුදු ඇසක් තියෙන බුදු කෙනෙක් දකින්න. බුදු ඇසකින් බැලුවොත් විතරයි බුදු කෙනෙක් පේන්නේ. පුතඥන ඇසකින් බලද්දි බුදු කෙනෙක් පේන්නේ නැහැ. ඈ දැන් මගේ දිහා ධර්මයේ ඇසකින් බලද්දි තමයි මේ මාව ධර්මකාමීව පේන්නේ. නැත්තම් පේන්නේ ගොඩාක් සම්පත් ඒවා එකතු කරගත්ත මේ කල්ලිරිහක එකතු කරගත්ත වාහන හරේ මේ දිහා මාර සැපක් විඳින හාමුදුරු කෙනෙක් හොඳ එන්ජෝයි එකේ ඉන්න සැප ගන්න හාමුදුරු කෙනෙක් කියලා. ධර්මයේ ඇසින් බලන කෙනාට තමයි ධර්මය පේන්නේ. දැන් දලයිලාම වහන්සේ දිහා ධර්මයේ ඇසින් බැලුවොත් ධර්මය පේනවා. නැත්තම් පේන්නේ සිකියුරිටි එක තියාගත්ත හැම වෙත්තේ රත්තරන් පුටු තියාගත් උන්වහන්සේගේ ආසනය මෙහෙම රත්තරන් මණික් ගල්ලා ඒවා මේ ඔබපු විශාල ආසන තියෙන්නේ. ඒ ආසනවල වැඩ ඉන්න මාර සැපක් ගන්න නාකි වුණත් නේද කියලා කියයි. හැම පැත්තෙම තුවාකු කාරයෝ තියාගෙන මෙහෙම තියාගෙන බොඩි ගාඩ්ලා තියාගෙන ඔන්න සැප. දහම් ඇසින් බැලුවොත් විතරයි ධර්මයේ පේන්නේ. ඒවට වටිනාකම් දීපු මිනිස්සු ඒව තේනවා ඒ වගේ ගන්න. ඒ නිසා මේ දේවල් මං අයිති කරගෙන නැහැ. මේ දේවල් අයිතිය සිත්වලින් ස්වභාව ධර්මෙන් හැමෝටම අයිති නැහැ. ස්වභාව ධහමට අයිති. ඊළඟට ඒ පූජ කරපු අයගේ අයිතිය ඒ විදිහටම තියෙනවා. මං අල්ලගන්නේ නැහැ. මට වැඩක් නැහැ. ඒ ලයිට් එක රාගේ වුණත් කවන්නේ ආලෝකය මෙතෙන්ට වැටෙනවා නම් එච්චරයි. ඒ කවුරු හදපු වහල වුණත් කවන්නේ කාගේ වහල වුණත් කවන්නේ ඒ වහල එහෙම නෑ තේරෙනවා නෑ එච්චරයි. ඉතින් මේකේ අයිතියක් නැහැ කියලා හිතන්නේත් නෑ. මං අයිතියක් තියෙනවා කියලා හිතන්නේත් නෑ. මගේ කියලා හිතන්නේත් නෑ. අනුන්ගේ කියලා හිතන්නේත් නෑ. නිකන් හිටපියකෝනේ. මේ ගෙදර මගේ කියලා හිත හිතා ඉන්න ඕනත් නැහැ. අනුන්ගේ කියලා හිත හිතා ඉන්න ඕනත් නැහැ. ඈ මේක මම ජීවිත බුද්ධිය තියාගෙන ඉන්නවයි කියලා හිතන්න ඕනත් නැහැ. නිකන් හිටපියකෝ. මං කියන එක තේරෙනවද? සාධාරණයිනේ. නිකන් ඉන්න මේ වාහනේ මට අයිති නෑ කී කියා ඉන්න එපා. මෙතන සතෙක් පුජ්‍යලයක් නෑ කී කියා ඉන්නත් එපා. තියෙනවා කී කියා ඉන්නත් එපා. නිකන් ඉන්න. නිකන් ඉන්න. නිකන් ඉන්න උගන්වන්න තියෙන අමාරුව. කොච්චර අමාරුද? තේරුණාද? වැටුණාද? ඔයිට වඩා දහමක් තියෙනවද? තියෙනවනම් අපිට අරගෙන ඇවිල්ලා කියන්න. මේ විශ්වයේ කොහේ හරි තියෙනවනම් දහමක් කියන්න, ඇවිල්ලා කියන්න. අපි හරි සන්තෝෂයෙන් ඉන්න පිළිගන්න. දැන් අපි මේ කැලණි රජ මහ විහාරයේ ඉන්න සාවිනාන්ත ළඟට ගියා. උන්වහන්සේ හරි අපූර්ව දෙයක් කියනවා මේ ඕන යන කෙනෙකුට. මන් නොදන්න දෙයක් තියෙනවා නම් කියන්න බලන්න කියලා කියන මිනිස්සෙකුට. ඕන දේශකේ කරි කවුරු හරි ගියොත් එහෙම කියන්නේ මේ උන්වහන්සේ. ඒ දවස්වල ඉතින් කියනවා. ඉතින් ඕක මන් දන්නේ ගන්න බා. වැඩන්නේ. තේරෙන්නේ? ඕක මන් දන්න එකක් කියලා කියනවා. එහෙනම් මං කිව්වේ මන් නොදන්න දෙයක් තියෙනවා කියන්නේ. නොදන්න දෙයක් තියෙනවා කියන්නේ. ඒකත් හරි හරි වැදගත් දෙයක් නේ. නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි නොදන්න තම. දන්නේ නෑ. නොදන්නකම දැනගන්න විදියක් නැහැ නේ. ඒක ස්වභාව දහම. සීළු දෙනාටම බුදු දහම. නොදන්නකම දැනගන්න විදියක් නැහැ. ඉතින් අපි හරම ඉන්න කියන්නේත් නැහැ, මෙහෙම ඉන්න කියන්නේත් නැහැ. නිකන් ඉන්න. අරක කරන්න කියන්නේත් නැහැ, මේක කරන්න කියන්නේත් නැහැ. නිකන් ඉන්න. නිකන් ඉන්න එක විතර අමාරු වැඩක්. තවත් නැත. ඊට පස්සේ දැන් මේක අමු මොඩේකට මේක ඇහෙනවා ආම්ඳුරන්ගේ බණ හරි ලේසියිනේ. මොකද්ද කියන්නේ? නිකන් ඉන්න කියන්නේ. ඉතින් නිකන් ඉන්න කියන්න ඕන නම් මෙච්චර මේ දේශනා 2000 3000ක් මේ අප්ලෝඩ් කරලා තියෙන්න ඕනද? නිකන් ඉන්න කියන්නේ. ඒ වයි තියෙන පරාසය, ඒකේ තියෙන අර්ථය දන්නේ නැහැ. දැන් මහා පොසත් වෙච්ච මිනිස්සෙකින් අහුවාම ඔබේ දියුණුවේ රහස මොකද්ද කියලා හරි සිම්පල් වචන දෙකක් කියන්නේ. ඔබේ ඉලක්කයන් පරමාර්ථයන් බොහෝම ඈතින් තියාගන්න. කැපවීමෙන් වැඩ කරන්න. ඉලක්කයට ළඟා වෙනතුරු ඉලක්කේ අත් නොහරින්න. ඔන්න ඔය වගේ දේවල් තමයි කියන්නේ. නමුත් ඕවා බලාත්මක කරන්න, බලගන්නන්න, වැඩ කරන්න, ප්‍රායෝගික කරන්න ගියාම කොච්චර අමාරුද කියලා දන්නේ ඒගොල්ලෝ තමයි. ඒ නිසා සරල වාක්‍ය වුණාට ඒවයි හරි ගැඹුරක් තියෙනවා. ඒ නිසා සරල අදහස් වලින්, සරල දේවල් වලින් කියන හිතන්න එපා. ගොඩාක් ගැඹුරින් හොඳට සිහිය කල්පනාව දියුණු කරලා ධර්මයේ මතු කරගන්න සැලකිලිමත් වෙන්න. වචන සරලයි, අර්ථ විශාලයි. තේරුණා නේද? වචන සරලයි, අර්ථ විශාලයි. බුදුහාමුදුරන්ගේ ධර්මයට අඩු අර්ථ දීපු එකම තමයි වරද. ධර්මය ලෝකෙ පිරිහෙන්න. ඒ නිසා අඩු අර්ථ නෙමේවට ලොකු අර්ථයක් දෙන්න, ලොකු ගැඹුරක් තියෙනවා කියලා හැමදෙස්සෙම හිතන්න. ආනන්දහාමුදුරන්ගේ වචනවල වුණත් හරි ගැඹුරක් තියෙනවා කියලා හිතන්න. මම කියලා තියෙනවා දැඩිව භාවනා කරපු කෙනෙකුට සිහිය නැතුව යන්න කිව්වහම ඒ මනුස්සයා දර්ශනයටපත් වුණා කියලා. ඒ මනුස්සයා අර නගරේක මට දණ්ඩ නමස්කාරය කළා. මොකවත් මට දෙන්න නැහැ, මං දුප්පත් මිනිස්සෙක්. මේ 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 වන්දනාව ඔබ වහන්සේ මගෙන් ගන්න කියලා ඉල්ලීමක් කරා. නැත්තම් මං කිව්වා මට සන්තෝෂයක් නැහැ මේ මහපාරමෙත ගල් ගොඩවල් වල දිගහැරලා වැන්දාම. ඒ මනුස්සයා කියලා ඉල්ලීමක් කරා මගේ මේ වන්දනාව ගන්න ඔබ වහන්සේ. දෙන්න දෙයක් නැහැ මට. මට දෙන්න පුළුවන් මෙච්චරයි. මේ වන්දනාව ගන්න ගියා. එතකොට ඉල්ලීම බැහැර කරන්න පුළුවන්ද? එහෙම කරොත් ඒක මහා දුෂ්ටකමක් නේ. එහෙම කරන්න බෑ. එහෙම ආදරණීය එහෙම ඉල්ලීමක් ආවම ඒකට ඒ මිනිස්සයාට ඉඩ දෙනවා. මට ඇති වැඩක් නැහැ ඒක. මට කරපු වන්දනාවක් නෙමෙයි. නමුත් ඒ ක්‍රියාවලියේ සන්දර්භය තුල ඇති ආලෝකය මම බලන්නේ. මට වැන්දත් එකයි නොවැන්දත් එකයි වඳින්න එකින් මේකේ නැහැ. අපිට ගෞරව කරොත් ඒක අයිති වෙන්නේ ධර්මයට. ධර්මයට කර ගෞරවයක් හැටියට. අපිට නින්දා කරාමත් ඒක වැටෙනවා ධර්මයට කරපු නින්දාවක් හැටියට. ගරු කළොත් ඒකත් වැටෙනවා ධර්ම ගෞරවයක් හැටියට. ඒ නිසා ඒක ධර්ම ගෞරවයක් හැටියට, බුද්ධ ගෞරවයක් හැටියට, ආර්ය මහා සංඝ පරපුරේ ගෞරවයක් හැටියට ගෞරවය ලැබෙනවා. ඉතින් මේ මිනිස්සයාට මොකද කිව්වේ? සිහිය නැතුව යන්න. ඉතින් සාමාන්‍ය වහරෙන් බැලුවොත් මොන තරම් ප්‍රාථමික වචනයක්ද, මෝඩ වචනයක්ද, කොච්චර වැරදි විදිහට මේක තේරුම් ගන්න පුළුවන්ද? එහෙත් ඒ මිනිසා ඒ වචනේ මොන තරම් අර්ථපූර්ණ ලෙස ගත්තද? ඒකයි මම කියන්නේ. ඒ වචනවල බහාල විදිහට දැක්ක මිනිස්සු තමයි ඔය ගොඩාක් නිග්‍රහ කරන්නේ, නින්දා කරන්නේ. ඒ නිසා ඒවා ඒ මට්ටමට මිනිසා ඒ හිත දියුණු කරගන්න කොච්චර කාලයක් භාවනා කරපු මිනිස්සෙක්ද එයා? මම එයා භාවනා කරනවා මම සාමාන්‍යයෙන් ඇස්මානෙත් දැක්කා මාස 3-4ක්ම. තාම සංයමයෙන් භාවනා කරනවා, සක්මන් කරනවා, වාඩි වෙලා එක දිගට භාවනා කරන්න පටන් ගත්තා. උදේ වාඩි වුණාම දවල් දාන වෙනකම්ම ඉන්නවා. ආයි දවල් දෙකට වඩනවා, හවස 6 වෙනකම් ඉන්නේ. ඒ තරම් ශක්තිමත් සතියක් සමාධියක් ප්‍රවෘත්ති කරන පුජ්‍යලේ. ඉතින් මට හිතුණා කොයි වෙලාවක හරි මේ මිනිස්සයට වචනයක් කියන්න ඕන කියලා. ඉතින් ඔහොම ඉඳලා එක දවසක් ප්‍රශ්නයක් ඇහුවා. මාස 3ක් බලාගෙන ඉඳලා එක දවසයි එක වචනයයි කිව්වේ. තේරුණා නේද? ඒ ගැළපෙනකම් බලාගෙන හිටියා. ඒ නිසා ඔබටත් ගැළපෙන දවස ඇති. ගැළපෙන දවස ඇති. ඔය කියන හැම අගුණ දුර්වලකමක්ම හදාගන්න. අඩුපාඩුවක්ම නිවැරදි කරගන්න. ඒවෙන් පූර්ණ වෙච්ච හිතක් අරගෙන එන්න. ශක්ති සම්පන්න වෙත හිතක් එන්න. ධම්මානුසාරී ධර්මයේ පමණක්ම හොයන හිතක් අරගෙන එන්න. තේරණානේ? දැන් අපේ ඥාතියන්ට සහෝදරයන්ට එහෙම බණ කියන්න බැරියේ. උඹ බලන්නේ ඒක දවස්වල කොහොනේ? ගොඩාක් සමීප වෙච්ච දායකයන්ට බණ කියන්න බැරියේ. ඒ මිනිස්සු අර වටපිටාවේ ළඟම ආශ්‍රය කරලා එක්තරා අමුතු කෝණයක් එයා හදාගන්න ওই හාමුදුරු දිහා බලන්න. ඒ කෝණේ තියාගන්න. අර කෝණේ හිර වෙනවා. තේරෙනවද මං කියන්නේ? ඒ කෝණේ හිර වෙනවා මේ දහම කියන්න බෑ. ඉතින් කෝණයක් නැතුව සම්මාදිට්ඨික ධර්මය අහන්න පුරුදු කරගන්න. මේ හදාගත්ත කෝණ එකක්වත් මේව තියාගන්න එපා. හොඳ කෝණත් එපා, නරක කෝණත් එපා. අතිශයින් ස්වභාවිකව හඳ. දැන් මං කියන එක සාධාරණ නැද්ද? හොඳ කෝණත් එපා. දැන් නරක කෝණෙන් විතරක් බලන්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ නේද? හොඳ කෝණත් ඕනේ, නරක කෝණත් ඕනේ. මේ ඔක්කොම දෘෂ්ටිනේ, ස්වභාවිකව බලන්න. මාව විශ්වාස කරන්න එපා. ප්‍රත්‍යක්ෂ කරන්න. තේරෙනවද? ඒ වචනේ කොච්චර සාධාරණයිද? විශ්වාසය නෙමෙයි වැදගත්. මාව විශ්වාස කරන කට්ටිය ආයේ කාලෙකද අවිශ්වාස කරනවා. තේරුණානේ? විශ්වාස කරන මිනිස්සු එන්නේ. හැබැයි මාව ප්‍රත්‍යක්ෂ කරන අය කවදාවත් කම්පණේ වෙන්නේ නැහැ. ඒ නිසා මාව ප්‍රත්‍යක්ෂ කරන්න, මාව විශ්වාස කරන්නට එපා. හැමදෙනාට මේ ශක්තිය, වාසනාව, වාග්ය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු 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 සාදු. අද දවසේ පින් ඇති දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඉන්ද්‍රජිත් සම්පත් මහතා, බොහෝම අපිට හිතවත් මහත්මයෙක්. ඒ වගේම මේ පෞලි පින්නතුන් බොහෝම හිතවත් ලෙස කටයුතු කරන උපකාරක වෙන පින්නතුන්. බලාපොරොත්තු බවට පත්වන්නේ සෙනුත් වාසිත පුතුණුවන්ගේ. හරි නේද නම? පුතුණුවන්ගේ මාර්තු මාස 10 දින යෙදුණු 3 ජන්මදිනය නිමිති කරගෙන මේ චූඩු පුතුණුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරේ. මම හිතන්නේ පුතුණුවන් ලැබෙන්න ඉන්න කාලෙත් අපි ආශිර්වාද ලබාගෙන ගියා. ඒ වගේම සෙසිත් පුතුණුවන්ට සහ සුපිපි දියණියට තුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා.
ඇත්තගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට සද්ධර්මයේ බලයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දරුවන්ට ආයුරාරෝග්‍ය සැප වර්ධනයත් අධ්‍යාපන කටයුතු ඇති කරගන්න ධාරණ ශක්තියත් ස්මරණ ශක්තියත් මනාකොට පිහිටාවා. ඒ අධ්‍යාපන කටයුතු දෙමව්පිය ප්‍රාර්ථනා ආයුරෙන් සඵල කරගන්නට හේතු වාසනා ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙපාර්ශවයේම සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ලබන්නට කායික මානසික සුවය සැපය ලබන්නට සද්ධර්ම ආලෝකය ලබන්නට සද්ධර්මයේ ආශිර්වාදයේ තුරුණුවන්ගේ ආශිර්වාදේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් කරන කියන ශාස්ත්‍රීය කටයුතු සිදු කර ගැනීමටත් තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං. ඒ වගේම අද දින ධර්මදේශනා වැඩසටහනට සහ සම්බන්ධ වුණු සෑම සිළු දෙනාටමත් රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් උතුම් වූ සද්ධර්ම අවබෝධයම ගොඩනගා ගන්නට මේ දහම් කුසලය මේ ධර්මදේශනාව හේතු භූත වේවා කියලා ප්‍රාර්ථනා කරන උතුම් සිතුවිලි සමුදායක් මුල් කරගෙන අද දවසේ දායකත්වයේ ධර්මින් කටයුතු කරා ඉන්ද්‍රජිත් සම්පත් මහත්මයා නවන මහත්මිය ඇතුළු මේ හැම දෙනාගේ උතුම් සත් ප්‍රාර්ථනාය ලෙසම ඉෂ්ට සිද්ධ වේවා. ප්‍රාර්ථනීය යහපත් උතුම් ප්‍රාර්ථනාව සියල්ලක්ම සද්ධර්මයේ ආශිර්වාද බලයෙන් තුරුණුවන්ගේ ආශිර්වාද බලයෙන් ඉෂ්ඨකාමී දිව්‍යංගේ ආශිර්වාද බලයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සියලු යහපත වේවා. ਸਰව සිද්ධිය ਸਰව ජය ਸਰව ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු ජාතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු සාදු සාදු.